ලෝකෝත්තර මාර්ගයේ කියන එක සාමාන්‍ය ලෝකයා දකින එකට වඩා වෙනස් වෙනවා නේද? මේ දෙක එකක් වෙන්න බෑ. සාමාන්‍ය ලෝකයා දකින මට්ටමයි ලෝකෝත්තර කියන එකේ වෙනසක් තියෙනවා. ලෝකෝත්තර ඵල තමයි සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත්. නැත්තම් මග ඵල. සෝවාන් මාර්ගයේ සෝවාන් ඵල. සකෘදාගාමි මාර්ගයේ සකෘදාගාමි ඵල. අනාගාමි මාර්ගයේ අනාගාමි ඵල. අරහත් මාර්ගයේ අරහත් ඵල. සතර මග සතර ඵල කියන්නේ ඕවට. එතකොට අපි බුදුදහමකින් බලාපොරොත්තු වෙන්න ඕන ඕවා. මොකද ඔය මාර්ගයේ විකරන්නේ බුදු කෙනෙක් විතරයි. ඒක කරන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. වෙන කිසිම ආගමක වෙන කිසිම දර්ශනයක උක නැහැ. දකින්න බෑ. ඒක බුදුදහමකින් ප්‍රයෝජනයක් ගත්තා කියන්නේ ඔන්න ඔය මාර්ගය තේරුම් ගන්නවත් ඕන අනිවාර්යයෙන්. එන්න මෙහෙම දෙයක්. ආර්ය මාර්ගයේ කියන එක එන්න මෙහෙම දෙයක් කියන එකවත් ඇති කර ගන්නවා. ඒ ඇති කර ගැනීමට කියනවා සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨිය නේද? මොකද සම්මා දිට්ඨිය කියන්නේ? මන අවබෝධය. හරි. දැකි.
චතුරාර්ය සත්‍ය කිහි හරි දැකි.
ඔව් එක විදිහට කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධය දැන ගැනීමකින් සම්මාදිට්ඨිය ඇති කරන්න පුළුවන්. මොකද බුදුදහමක් අහලා විතරමයි සම්මාදිට්ඨිය ඇති කරන්න පුළුවන්. මම ඔක තේරුම් ගන්නවා. බුදු කෙනෙක් පහළ වුණ නැත්නම් සම්මාදිට්ඨිය ඇති කරගන්න විදිහක් නැහැ. ඈ මේ හැංගිලා කියන දහම පෙන්වන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. බුදු දහමක විතරයි සම්මාදිට්ඨිය කියන එක තියෙන්නේ. එතකොට අපි හිතන් ඉන්න සම්මාදිට්ඨිය වෙනත් දහමකක් තියනවා නම් ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨිය නම් නෙවෙයි. කියන එක තේරුම් ගන්න. يعني ඔක ලෝකෙටයි දැක්මකුත් නෙමෙයි. ලෝකෝත්තර කියන්නේ ලෝකයේ ඉක්මවා යන දැක්මක්. ඇයි ලෝකයේ ඉක්මවා යන්න ඕන? ලෝකේ තියෙන විදිහ හොඳ නැහැ.
ඇත්ත නෙමෙයි
නේද?
ඇත්ත නෙවෙයි වුණත් ඉතින් ඔකේ තිබුණා වේ. මොකද්ද ප්‍රශ්නේ? දුක. දුක නම් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ලෝකේ දුකයි කියලා. නේද? ලෝකේ දුකයි කියනවා. එතකොට අපි දුකේ ඉන්නවද දුකෙන් මිදෙනවද කියන දෙයක් මෙතන තියෙනවා. දුක් විඳිනවද දුකෙන් මිදෙනවද? ලෝකේ ඉන්නවද ලෝකෝත්තර වෙනවද? ඒක තමයි ඔතන තියෙන්නේ. ඈ ලෝකෝත්තර කියන එක නුවණකින් දකින්න ඕන දෙයක්. අපි හිතාගත්තටම හරියන්නේ අපි මන්න ලෝකෝත්තර මාර්ගයේ ඉන්නවා කියන එක. නේද? එන ලෝකේ ඉක්මවා යන දැක්මකට තමයි ලෝකෝත්තර කියන්නේ. ලෝකෝත්තර ඵල කියන්නේ ලෝකෙට අයිති දේවල් නෙවෙයි නේද? ඒකට අපිට අවබෝධයක් එන්න ඕන ලෝකය කියන්නේ දුක. එහෙනම් අපිට ලෝකයෙන් මිදෙන්න ඕනේ නේද? ලෝකේ දුක නෙවෙයි නම් අපිට ලෝකෙන් මිදෙන්න අවශ්‍යතාවයක් නැහැ. නේද? ලෝකේ දුක නම් තමයි ලෝකේ ඉක්මවා යන්නේ. ලෝකේ සැප නම් ආයේ ලෝකෙන් මිදෙන්න ඕන නැහැ. ඕනේ නැහැ. එතකොට මේ ලෝකය සැපයි. එහෙම නැත්නම් දුක නිවෙයි කියලා හිතන කෙනෙකුට ලෝකෙන් මිදීමේ අවශ්‍යතාවයක්
නැහැ.
නේද? එහෙනම් තමයි මේ බුදුදහමේ ලෝකෙන් මිදෙන්න කලින් ඇයි ලෝකෙන් මිදෙන්නේ කියලා දැනගන්න. හා?
ලෝකෙන්
මිදීම තමයි ලෝකෙන් මිදීම. කියනවා ඉතින් අනේ මට නම් ආයේ උපදින්න ඕනේ නැහැ. මේ ලෝකෙ හිටිය ඇති කියලා ওই කතාවට කියනවා. බලන්න ඕන පොට්ටක් හුස්ම ගන්න එහෙම අමාරු වෙනකොට. කපුව පොඩ්ඩක් හිර වෙනකොට. ඔය කතාවද කියන්නේ කියලා. ඈ? තව ටිකක් ජීවත් වෙන්නද? තේරුණා?
තව ටිකක් ජීවත් වෙන්න දඟල්.
ඈ? ජීවත් වෙලානේ ඉතින් දුක නැති කරන්න ඕන ඒක තමයි. ලෝකේ ඉඳලා තමයි ලෝකෙන් මිදෙන්න ඕන. ලෝකේ ඉන්නත් ඕන. ඉදෙන්නත් තව. තව ටිකක් ජීවත් වෙන්න තියෙනවා නම් ආසද නැද්ද?
ආසයි.
ආසයි. ඉතින් අපි සසරෙන් මිදෙන්න ඕන. කරන්නේ
සසර දිග්ගැස්සන වැඩ.
සසරේ යන වැඩ තමයි කරන්නේ. කියන්නේ හසරෙන් ගැලවෙන්න ඕන කියලා. ඒ එතන තමයි ඒ දැක්ම නැතිකම. දැන් ලෝකය දුකයි කියන දැක්ම අපිට නැහැ. මේක බුදු කෙනෙක් තමයි පෙන්වන්නේ. ලෝකේ පවතින දුක මතයි කියලා දේශනා කරනවා නේද? මම දේශනා කරාටම අපිට ওই දුක එහෙම වැටහෙන්නේ නැහැ. අවබෝධ වෙන්නේ නැහැ. මේ දුක කියන එක දුක්ඛ සත්‍ය කියන එක ආර්ය සත්‍යයක්. ආර්ය සත්‍ය කියන ඒවා මේ නිකන් ආවට ගියාට වැටහෙන්නේ නැහැ. එහෙම වැටුණා නම් කොහොමද නිවන් දකි? නේද? එහෙම වෙන්නේ නැහැ. ඒක තමයි ඔක බුදු කෙනෙක්ම මේ මේක ඉදි කරන්නේ. බුදු කෙනෙක් කරෙන්න වෙන කිසිම මිනිස්සෙක් දෙවියෙක් මාරයෙක් ගක්මෙක් කිසියම්ම කෙනෙක් ඔක තනියෙන් අවබෝධ කරගන්න බෑ.
සවීරිය කියලා
ඉතින් හිතාගෙන ඉන්නවා නම් දැන් මේවා මේ බුදුදහම දැනගන්න ඕන ඔකට දැක්ක. බුදුහාමුදුරුවෝ පළවෙනි ධම්ම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදීම කියනවා මේක පෙර නොයසු විරුද්ධ ධර්මතාවයක් පුබ්බේ අනනුසුතේසු ධම්මේසු දෙවියෙක් බ්‍රහ්මෙක් මාරයෙක් මිනිස්සේ කිසියම්ම කෙනෙක් පෙර නොයසු විරුද්ධ ධර්මතාවයක් දුක්ඛ ආර්ය සත්‍ය දුක අපි හිතනවා අපි නම් දුක දන්නවා දුකෙන් ගැලවෙන්න තමයි දන්නේ. දුක නැති කරගන්න තමයි දන්නේ. ටෝටල් ඒක බුදුදහම නෙවෙයි. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මට්ටමට අපි දුක දකිනවද? දුක්ඛ ආර්ය සත්‍ය කියන එක දකිනවා. කියනක දුක දකින්නවා කියන්නේ තව විදිහකට කිව්වොත් ලෝකය දකින්නවා. ලෝකේ ඇත්ත ඇති හැටි දකින්නවා. දැන් අපි ලෝකේ කියලා හිතන් හිටියට ඇත්ත ඇති හැටි දැකලා නැහැ. නැත්තම් ලෝකේ දුකයි කියන එක තේින්නේ නැහැ. දැන් අපි ආසව තව ටිකක් ලෝකේ ජීවත් වෙන්න තියනවා නම් තමයි හොඳයි. දුක නම් එහෙම ප්‍රාර්ථනා කරයි. මොන ආසාවයි? තව ටිකක් දුකේ ඉන්න ඕන කියලා කියන්නේ. මට තව ටිකක් දුක් විඳින්න ඕන කියලා. යයි. දැන් මේ වගේ தத்துவයක් නේද තියෙන්නේ? තව ටිකක් කොහොම හරි තව ටිකක් මේ ලෝකේ ඉන්න ඕන ජීවත් වෙන්න ඕන. එහෙම නේද අපි හිතන්නේ? දුක දුක විදිහට අවබෝධ කරගලා නැති හින්දා ප්‍රඥාව
තියෙන්නේ
වැඩි ළඟ. මොකක් කියන දේ හරියට නුවණින් අහන්න ඕන. නැත්නම් හිතන්න පුළුවන් එහෙනම් මේ කියන්නේ මැරෙන්න කියලා. එහෙම කියනවා නෙවෙයි. බුදුහාමුදුරුවෝ කාටවත් කිව්වේ නැහැ දිවි නහ ගන්න කියලා. ලෝකෙ දුකයි කියලා දිවි නහ ගන්න කිව්වද? නැහැ. එතනත් මේ අවබෝධේ වරද, ප්‍රඥාවේ වරද. එහෙම දෙයක් නෙවෙයි මේ කියන්නේ. ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්න කියන එක කිව්වේ. ඇත්ත ඇති හැටි තමයි මේ දුකයි කියන එක ලෝකේ දුකයි. හ්ම්. එතන ලෝකෙ මිදෙන්න ඕන ඔන්න ඔය දුකයි කියන අවබෝධය ආවොත්. එහෙම නැතුව මම මට ලෝකේ ඉඳලා වැඩක් නැහැ කිව්වට හරියන්නේ නැහැ. ලෝකෝත්තර මාර්ගයට වැටෙන්නේ නැහැ. මට මේ හිතිය ඇති. එහෙම කියන්නේ ඉතින් මේ තියෙන ප්‍රශ්න වැඩි වෙනවා. ලෝකේ යන්න තියෙන ඉතින් හිතර හිතෙනව වෙන්නේ නැහැ. ඉතින් කරදරේ. එතකොට ඔහේ නිකන් වචනෙට කියන නේද මොන කරදරයක්ද? ඔය කරදර ආවෙ නැත්නම් ඔහොම ගියයි. ඒ කරදර වලට නෙමෙයි මේ දුක කියන්නේ ඇත්තට. දුක කියලා කියන එක හොඳට අවබෝධ කරගන්න ඕන. මොකද සම්මාදිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. දුක මොකද්ද? දුක සමුදය මොකද්ද? දුක හටගන්නේ ඇයි? දුක් නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකද්ද? ඔය අවබෝධය තුලින් තමයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. ඕකම තව විදිහකට කියන්න පුළුවන්. ලෝකය මොකද්ද? ලෝකය හටගන්නේ ඇයි? ලෝක නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? අන්න ඒ තුලින් සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕන. ඕකම තවත් විදිහකට විස්තර කළොත් රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? එතනින් සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. මේ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. තව විදිහට කිව්වොත් මේ ආර්ය මාර්ගයට වැටෙන දැක්ම සම්මාදිට්ඨිය. ආර්ය මාර්ගය කියන්නේ සෝවාන් මාර්ගය. හරි? එතනින් තමයි පටන් ගන්න ආර්ය මාර්ගය. ඒක සෝවාන් මාර්ගයට වැටෙන විදිහ තමයි මේ සම්මාදිට්ඨිය කියලා. එතකොට ඒක අපි ඔය දැනට අහලා තියෙන විදිහක් තියෙන්න පුළුවන්. ඒකේ ඒ වුණාට අවබෝධය හරිද කියන එක නුවණින් බලන්න ඕන ධර්මයක් එක්ක. කවුරුවත් කියන බලියට නෙවෙයි. ධර්මයක් එක්ක ගලපලා සංසන්දනය කරලා බලන්න ඕන. එහෙම හෙව්වොත් තමයි සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. නැත්නම් අපි හිතාගෙන හිටියට අවන් සම්මාදිට්ඨිය ඉන්නේ කියලා එහෙම හරියන්නේ නැහැ. මොකද බුදු කෙනෙක් කියපු දෙයක් නේ. ආ පෙර නොයසු විරුදු ධර්මතාවය කියන එක අපි බුදුදහමකින්ම දැනගන්නවා. ඒක මතක තියාගන්න නිකම්ම Tamanට අවබෝධ වෙන එකක් නා නෙවෙයි. එතකොට හිතාගෙන ඉන්නා නම් දැන් සමාධියක ඉඳලා ඕක අවබෝධ වෙයි කියලා ඒක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. හරි. සම්මාදිට්ඨිය තියෙන එක බුදුදහමක් අහලම ඒක විමසලම ඒක තේරුම් අරන් ඒක දැකලම ඇති කරගන්න ඕන දෙයක්. දහම කියන එක දැන් සම්මාදිට්ඨිය අර විදිහට කියලා තියෙනවා. චතුරාර්ය සත්‍ය වෙන්න පුළුවන්, ලෝකය ගැන දැක්ම වෙන්න පුළුවන්, රූපය ගැන දැක්ම වෙන්න පුළුවන්, තවත් විදි කියලා තියෙනවා. ඉතින් අපිට ලේසි වෙන්න. වේදනා ගැන වේදනාව කියන්නේ මොකද්ද? වේදනා සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? එතනින් එහෙම නැත්නම් ස්පර්ශය මොකද්ද? ස්පර්ශ සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? එතනිනුත් පුළුවන් සම්මානක. ස්පර්ශය කියන්නේ පස්ස. පස්සේ මොකද්ද? පස්ස සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? එතනිනුත් පුළුවන් කෙනෙකුට සම්මාදිට්ඨිය ඇති කරගන්න. එහෙම නැත්නම් මේ ආයතන කියන්නේ මොනවද? සලායතන. සලායතනේ මොකද්ද? සලායතන හටගන්නේ ඇයි? සමුදය. සලායතන නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකද්ද? උත්තරින සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. දැන් කොහෙන් හරි සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් ඔය ඔක්කොටම ගැලපෙන්නත් ඕන. මොකද සම්මාදිට්ඨිය තියෙනවා කියලා කියන්න පුළුවන් නම් ඔය ඔක්කොටම උත්තර තියෙනවා. ලෝකේ මොකද්ද? ලෝකේ හටගන්නේ ඇයි? ලෝක නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියලා කියන්න අවබෝධයක් තියෙනවා. එනත්තා සලායතන මොකද්ද? සලායතන හටගන්නේ ඇයි? සලායතන නිරෝධය කියන්නේ මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකද්ද කියලා අවබෝධයක් එනවා. පස්සේ කියන්නේ මොකද්ද? පස්ස සමුදය කියන්නේ මොකද්ද? නිරෝධය කියන්නේ මොකද්ද? මාර්ගය කියන්නේ මොකද්ද? ඒකටත් ගැළපෙන්නේ කකින් මම දන්නවා. අනිත් එකට නෑ, ඕක නම් මම දන්නේ නෑ කිව්වොත් ඒක සම්මාදිට්ඨිය නෙවෙයි. ඒක දැන් මේ වචනේ තේරුම දන්නේ නැති එක වෙන්න පුළුවන්. දැන් වචනේ තේරුම මේකයි කියලා කිව්වට පස්සේ ආ ඕක
හිතන්න.
ඒකට ගැළපෙන අවබෝධයක් තියෙනවා. ඒකට තමයි ඒක දහමට ගැළපෙන්නේ. නේද? නැත්තම් එකකින් ආමං චතුරාර්ය සත්‍ය දන්නවා, ඒ හින්දා මට සම්මාදිට්ඨිය තියෙනවා කියලා කිව්වට අර අනික් කියන ඒවට ගැලපෙන්නේ නැත්නම් මොකද්ද තේරුම් ගන්න ඕන? තාම ධර්මය දැකලා නැහැ. තාම
අඩුවක් තියෙන.
සම්මාදිට්ඨියට ඇවිල්ලා නැහැ. සම්මාදිට්ඨියට ඇවිල්ලා නැහැ කියන්නේ ලෝකෝත්තර මාර්ගයට වැටිලා නැහැ. තාම ඉන්නේ ලෝක යන මාර්ගේ. ලෝකෝත්තර මාර්ගය කියන්නේ බුදුදහමෙන් ප්‍රයෝජනයක් කරන්න. ඉතින් තමන් කැමති තැනකින් හොයන්න පටන් ගන්න පුළුවන්. දුක කියන එකෙන් හොයන්න පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝකය කියන එකෙන් හොයන්න පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආයතන වලින් හොයන්න පටන් ගන්න පුළුවන්. නැත්නම් ස්පර්ශයේ පස්සේ කියන එකෙන් හොයන්න පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් රූපය කියන එකෙන් හොයන්න පටන් ගන්න පුළුවන්.
තණ්හාව කියන එකෙන්ත් ගන්න පුළුවන්.
තණ්හාව කියන එකෙන්ත් පුළුවන්. වේදනාව කියන එකෙන්ත් පුළුවන්.
සංඥාව කියන එකෙන්ත් පුළුවන්.
ඕන එකකින් හොයන්න පටන් ගන්න පුළුවන්. මොකකින් පටන් ගත්තත් අවබෝධයෙන් ඕන ඔය ඔක්කොටම ගැළපෙන මේ දේ මොකද්ද? මේක හටගන්නේ ඇයි? මේකේ නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකද්ද? අන්න එහෙම දැක්මකින් තමයි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන එක ඇති. සම්මාදිට්ඨිය හටගත්තොත් තමයි මාර්ගයේ උපදින්නේ. සමාධිත්‍යෙන් තොර ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නැහැ. වැදුම් පිළිවෙතක් නැහැ. සමාධිත්‍යෙන් තොර වැදුම් පිළිවෙතක් නැත්නම් නිවන් මාර්ගයක්
නැහැ. සෝවාන් ඵලයක් නැහැ.
තව විදිහට කිව්වොත් සෝවාන් ඵලයක් නැහැ. සම්මාදිට්ඨිය තියනවාද කියන එක ධර්මයට අනුව බලන්න ඕන. කවුවත් කිව්වට නෙමෙයි. කවුරු හරි කිව්වොත් තමයි දැන් ඔයා සෝවාන් වෙලා කියලා. ඒක නෙමෙයි පිළිගන්න ඕන. මොකක්ද? ධර්මයට අනුව සම්මාදිට්ඨිය පහළ වෙලාද කියලාවත් අඩු ගානේ බලන්න. එහෙම පහළ වෙලා නැත්නම් සෝවාන් වීමක් තියා සෝවාන් මාර්ගයට වැටීමක්වත් නෑ. ලෝකෝත්තර වෙන මාර්ගයට වැටිගවත් මාර්ගයට වැටෙන්නේ නැතුව ඵල ලැබෙන්න
නෑ
විදිහක්
නෑ
නෑ අපට තේරුම් ගන්න
සෝවන් චුත්තමේක තේරෙනවද සෝවන් වෙන්නේ?
ඔව්. මේක තේරෙන්නේ නැත්නම් සෝවන් වෙලා නැහැ. ඒ කියන්නේ සම්මාදිට්ඨිය තියනවාද කියන එක බලන්න බැයි නම් සෝවන් වීමක් ගැන ආයේ කතා කරන්න බැහැ. සම්මාදිට්ඨිය මොකද්ද? වචනේ නෙමෙයි. ඒකේ තේරුම කවුරු හරි කිව්වොත් සම්මාදිට්ඨිය කියන්නේ මෙන්න මේකයි. මොකද්ද? දුක දුක ඇති වෙන්න හේතුව දුක්ඛ නිරෝධේ මාර්ගය පිළිබඳව හරි දැක්මක් තියෙනවා දහමක. ඕකම තව විදිහකට කිව්වොත් يعني ඒකෙන් විතරක් කිව්වට ඉතින් හිතෙනවා මම දුක දන්නවා, දුකට හේතුවක් දන්නවා, ගන්නවනේ මම දුක්ඛ නිරෝධයක් දන්නවා, නිවනනේ මාර්ගය මොකක්ද? ආරෂ්ඨාංගික මාර්ගය. ওই ටික කිව්වා කියලා සම්මාදිකී ඇති වුණා නෙවෙයි. ඒ වචන ටිකක් කිව්වා. නේද? ඕක ඕන පොඩි ළමයෙකුට කිව්වහන් කටපාඩම් කරගත්තා කියනවා. විභාගිත කියන්නේ. චතුරාර්ය සත්‍ය මොකද්ද කියනවා? ආ දුක දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගය. අතව මොනවද? දුක නම් දුකට හේතුව තණ්හාව. නිරෝධය කියන්නේ නිවන. දුක හේතුව නැතුව නිවීම නිවන. ඊළඟට මාර්ගය ඉතින් කටපාඩම් කියන්නේ සම්මාදිට්ඨි සම්මාදක්කත්ව වහනවා. කියන්නේ නේද? ඒක දැක්ම නෙවෙයි. ඒ වචන කොටත් දැන්
කියන්නේ.
ප්‍රඥාවෙන් දැක්මක් නෙවෙයි.
සම් මේම කරන්න බුණන්නේ. Taman වීර්යයකට වීර්යයකට Tamanට ලබා ගන්න පුළුවන්
සම්මාදිට්ඨිය. ඔව් දැන් මේ කියන්නේ සම්මාදිට්ඨිය ඇති වුණාද කියලා බලාගන්න. සම්මාදිට්ඨිය ගන්න කොහොමද කියන එක නෙමෙයි. මම සම්මාදිට්ඨිය ඉන්නවා.
ඒ සම්මාදිට්ඨිය ගන්න තමයි මම වීර්ය කරන්න ඕනේ.
සම්මාදිට්ඨිය තියෙනවා නම් Tamanට කිසිම ගැටලුවක් තියෙන්න බෑ ඔය කියපු දේවල්. එකක් තමයි දුක කියන්නේ මොකද්ද? නිරෝධේ හේතුව නිරෝධේ මාර්ගය. එහෙම නැත්නම් ලෝකය කියන්නේ මොකද්ද? ලෝක සමුදය මොකද්ද? නිරෝධේ මොකද්ද? මාර්ගය. පරිදීයට කිව්වොත් රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය. පරිදීයට කිව්වොත් මේ ආයතන කියන්නේ මොනවද? සලායතන කියන්නේ මොනවද? මොනවා සලායතන කියන්නේ? සකලනාපේ දිව ශරීරේ මනස. සලායතන කියන්නේ ඕවා නේද? සලායතන ටිකනම් ඉතින් කියයි. සලායතන හටගන්නේ ඇයි? සමුදය මොකද්ද?
රූප වේදනා සංඥා සංකාර
නැහැ. රූප ශබ්ද ඒක කටපාඩම් මතක් කරගන්නනේ බලන්න. ඒක නෙමෙයි අවබෝධය.
නාම රූප
පත්. එහෙනම් එහේ හටගන්න සමුදය මොකද්ද? එහේ නිරෝධය මොකද්ද? නිරෝධය මොකද්ද? ඇයි හිරවි? ඇහි නිරෝධය කියන්නේ
මොකක්ද? නිරෝධයෙන්
දැක්කේ අතර ආයතනයි චක්කය. ඔබ දන්නේ නිරෝධ කරන මාර්ගයක් උපදින්න පුළුවන්.
ආයතන
කිපදී සම්මා දිට්ඨිය තියෙන කෙනාට එහෙම නැහැ. මොකද එයා ඉන්නේ ඔක නිරෝධ කරන මාර්ගය. අටගත් සැනින්ම නැති වෙන බව. ඔය දෙක කරන දේවල් නේ කියන්නේ. මාර්ගය නෙමෙයි මං අහන්නේ. සමුදය නැත්තම් නිරෝධය. සලායතනය කියන්නේ මොකද්ද කියලා ගහම කිව්වනේ ඇහැ කනනාසය දිවලා. එක ආයතනයක් ගන්නකොට ඇහැ. ඇහැ හටගන්නේ ඇයි? කියන එක තමයි සමුදේ නේද? ඇහැ හටගන්නේ ඇයි?
රූප දෙකෙන්
තමයි. ඒක අනිත්‍ය හරි යති වෙලා නැති වෙන එක ඒව නෙමෙයි ඇහැ හටගන්නේ. ඇහැ හටගන්නේ.
මේ
සමුදේ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඈ? හටගන්නේ ඇයි කියලා දැක්කොත් ඒ හේතු ටික නැත්තම් නැහැ හටගන්නේ ඇයි කියලා මොකක් හරි හේතු ප්‍රත්‍ය ටිකක් කියයිනේ. මේවා හින්දායි හටගන්නේ කියලා. නේද? ඒ ටික දැක්කොත් ඒ හේතු නැත්තම් ඇහැක් ගැන කතා කරන්න පුළුවන්ද?
නැහැ.
නිරෝධේ.
නිරෝධේ.
ඒ හේතු ටික හින්දාමයි ඇහැ. ඒ හේතු නැති තැනක ඇහැක් ගැන කතා කරන්න බෑ ඇහැ නිරෝධ. ඔන්න ඕකයි අවබෝධය කියන්නේ. හරියට හේතු ටික දැක්කම නිරෝධේ තේරෙන්නේ. අන්න එහෙම කෙනාට තමයි එහෙනම් මෙන්න මේ විදිහට කළොත් නිරෝධ වෙයි. ඔය අවබෝධි. කියන මාර්ගයක් වෙන්නේ. ඔහොම කෙනාට තමයි කියන්නේ සම්මා දිට්ඨිය තියනවා කියලා. ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඉතින් මේවා කියන්නේ Tamanta බලාරණ. ධර්මයේ ගොඩාක් දන්නව ඇති, භාවනා කරලත් ඇති. චෙක් කරගන්න ඕනේ සම්මා දිට්ඨිය තියනවා. නැත්තම් තව කරන්න වැඩ ගොඩක්
ගොඩක්
තියෙනවා. හ්ම්. දහමෙන් ප්‍රයෝජනේ අරන් නැහැ තාම.
නම ළඟටවත්
සම්මා දිට්ඨිය නැත්තම්. මොකද සම්මා දිට්ඨිය නැත්තම් ලෝකෝත්තර වෙන්න බෑ. සම්මා දිට්ඨියනේ පටන් ගන්න ආරස්තන්තුමාර. නේද? අපි සම්මා දිට්ඨියටත් මොකක් හරි තේරුමක් දීලා ඕක හරි දැකීම මට හරි දැකීම තියනවා කිව්වට හරියන්නේ නැහැ. ඒක ධර්මයේ එක්ක ගලපලා බලන්න ඕනේ දැන්. බුදුරජාණන් වහන්සේ කිව්වේ ධර්ම විනය එක්ක ගලපලා බලන්න. නේද? තමන් දන්න ධර්මයක් තියෙනවා නේද? දන්නේ නැත්නම් ඕක ඕන පොතක තියෙනවා. සම්මා දිට්ඨි සූත්‍රය කියලා වෙනමම සූත්‍රයක් තියෙනවා. කියවලා බලන්න පුළුවන්. ඒක පැත්තක්. අනිත් පැත්තෙන් ධර්මයට ගැලපෙන්න ඕන මේ දකින්නේ පටිච්ච සමුප්පාදයේද කියන එක. මොකද බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරලා තියෙනවා යමෙක් ධර්මයේ දකිනවා නම් දකින්නේ පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදයේ දකින කෙනා තමයි ධර්මයේ දකින්නේ. නේද? ඒක පටිච්ච සමුප්පාදයේ තියෙන්නත් ඕන. ඒ අවබෝධය. දේව නැත්තම් ඉතින් ඒ අවබෝධය අඩුවක් තියනවා කියන එක තේරුම් ගන්න. මගේ ධර්මයට ගැලපෙන්නේ නැහැ. නැහැ. මට ඒ විදිහට තමයි අපි හොයන්න පරිස්සම් වෙන්න ඕනේ. මොකද එහෙම හෙව්වොත් යම් කිසි දවසක සම්මා දිට්ඨිය ඇති වුණා නම් මේක තමයි සම්මා දිට්ඨිය කියලා තමන්ට ප්‍රත්‍යක්ෂ. ආයි කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. ධර්ම විනයට ගැලපෙනවා. ඔහොම නොවෙනවා නම් කවුරු කිව්වත් ඔයාලා සම්මා දිට්ඨිය තියෙනවා කියලා තමන් දකින්න ඕන මේකේ මොකද්ද අඩුවක් තියෙනවා මේ කිව්වට. නේද? ඒ අඩුවක් තියෙනවා කියලා දැනගත්තොත් එයා අඩුව සම්පූර්ණ කරගන්න උත්සාහ කරයි. එහෙම නොදන්න කෙනා නෑ නෑ මං දැන් සම්මා දිට්ඨියේ නැත්නම් මං සෝවාන් වෙලා කියලා හිතාගත්තට පස්සේ ඉතින් ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න මේ අවස්ථාව තියාගෙන. එතනයි භයානකම. නේද? එතකොට අපි තේරුම් ගන්න ඕනේ දැන් මං සම්මා දිට්ඨිය ඉන්නවද? ඒ වගේ දැක්මක්ද තියෙන්නේ මේ ලෝකෝත්තර භාවය ගැන, ලෝකෝත්තර මාර්ගය ගැන හරි අවබෝධයක් තියෙනවද? අර කියපු විදිහ ඕන එකකින් බලන්න පුළුවන්. දුක කියන එක ගැන හරි අවබෝධයක් තියෙනවද? දුක හටගන්නේ මෙහෙමයි කියලා පැහැදිලි අවබෝධයක් තියෙනවද? ඒ දෙය නැති වුණත් දුක ඉතුරු නැතුව නිරුද්ධයි කියලා පැහැදිලි අවබෝධයක් තියෙනවද? අන්න ඒ විදිහට බලන්න. නේද? ඒකෙන් කරලා බලන්න නිරෝධයක් දකින්න පුළුවන්ද නැද්ද? ඒක නෙමෙයි ප්‍රශ්නේ. මාර්ගය මොකක්ද කියලා අඳුරගන්න තමයි මාර්ගයේ ඉන්නවද නැද්ද? සම්මා දිට්ඨිය තියෙනවා නම් දැන් මොනවද තියෙන්න ඕන දැනගන්න ඕන? තමන් කැමති එකකින් දුක මොකක්ද කියලා දැනගන්න ඕන. ඒ පැත්තෙන් බැලුවොත් දුක හටගන්නේ ඇයි කියන එක සමුදේ කියන්නේ. හේතුව කියනවට වඩා ටිකක් හටගන්නේ ඇයි කිව්වනම් ටිකක් අවබෝධය වෙනස් නේ. දුකට හේතුව තණ්හාව කියලා කියනවා. ඒ කිව්වට හරියන්නේ නැහැ. හටගන්නේ ඇයි?
හටගැනීමට.
දුක කියලා අපි මොකක් හරි දෙයක් මෙන්න මේකයි දුක කියලා කිව්වොත් ඒක හටගන්නේ ඇයි? එතකොට ඒ හටගන්නේ ඇයි කියලා දැක්කොත් ඒ ටික නැත්තම් හටගන්නේ නැහැ. නේද? ඒ හටගන්න හේතු නැත්තම් උදව් වෙන දේවල් ටික තියෙන හින්දායි හටගන්නේ. ඒව නැත්තම් හටගන්නේ අන්න නිරෝධේ වේවා. කේනද? තාම නිරෝධ කරලා නෙවෙයි.
මාර්ගයට
වැටෙන්න ඕන දැන් සම්මාදිට්ඨිය වැටෙන්න ඕන ටික එතන තියෙනවා. එතකොට එහෙනම් මාර්ගය මොකද්ද කියලා Tamanට පැහැදිලි වෙනවා නේද? එතකොට කවුරුවත් කියන හින්දා නෙමෙයි භාවනාව කරන්නේ. මේ අවබෝධය ගන්නයි කරන දෙයක් කරන්නේ. අන්න එහෙම කෙනාට කියනවා සම්මාදිට්ඨිය තියෙනවා. ඒ සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන් ධර්මයේ නුවණින් විමසුවොත්. හරි. එනෝ ඒ Taman දන්න ධර්මයේ ඕනවටත් වඩා දන්නා. දන්න ටික නුවණින් විමසුවොත් මනතුලින්ම විමසන්නවා. සම්මාදිට්ඨිය ඇති කරගන්න හැකියාව තියෙනවා. මොකද ධර්මය කියන්නේ Taman තුලින් දකින්න පුළුවන් දෙයක්. සම්දිට්ඨිය. කියන්නේ Taman තුලින් දකින්න පුළුවන් කියන එක. ආයි වෙන කෙනෙක්ගෙන් අහහා ඉන්න අවශ්‍ය නැහැ. Taman තුලින් දකින්න පුළුවන් සම්දිට්ඨිය. හරි? ඊළඟට තව කෙනෙකුට පෙන්නන්න පුළුවන්. එන්න බලන්න මෙන්න මේකයි ඇත්ත. ඒහි පස්සිකයි. ඒ ಗುಣ තියෙනවනේ ධර්මයේ. ඒක සම්මාදිට්ඨිය එන කෙනාට ওই ಗುಣ ටිකක් පේනවා. මේ අකාලිකයි කියන එක. කාලයකට අයිති නැහැ. මේවා ධර්මයේ දකිනකොට තේයියි කාලයකට අයිති නැත්තේ කියලා. තාම අපි කාලයකට අයිති ඒවයි තමයි අපි ඉන්නේ. කාලේ තියෙනවද නැද්ද තමයි. කාලේ නැහැ.
දුක් කියන්නේ නැහැ.
ඔරලෝසු නම් තියෙනවා නේ.
කාලේ නියඳ දෙක තියෙන්නේ නැහැ.
ඔරලෝසු මොකටද කාලේ නැත්තම්. අතීතේ Taman හිටියද?
නැහැ.
නැත්තම් කාලේ නැහැ. පොඩි කාලේ හිටියේ නෑ.
පොඩි කාලේ හිටියා.
මේක තමයි අතීතේ හිටියද? නෑ කිව්වේ. පොඩි කාලයක් තිබුණා. අනාගතයක් තියෙනවද? මැරෙනකන් ජීවත් වෙයිද? මැරෙනකන් ජීවත් වෙයිද කියලා එහෙම. මැරෙනවා කියලා නෙවෙයි එන්නේ.
මැරෙනකන් ජීවත් වෙනවා.
මම මැරෙනකන් ජීවත් වෙයිද? Taman ගෙන් අහන්නේ. මං ගැන නෙමෙයි. මැරෙන දවසක් එයිද?
එනවා.
අංගාරෙන් එනවා. ඕක තමයි කාලෙට අහු වුණා කියන්නේ. අනාගතයක් තියෙනවා නේද? මැරෙනකන් ජීවත් වෙනවා
නේද? පොඩ්ඩක් ඉන්නකම් මැරෙනකන් තමයි.
ඕක තමයි. ඕක තමයි ලෝකෙට අයිති දැක්ක. ලෝකේ යන කෙනා දකින දැක්ම නේද? මම ඉස්සරත් හිටියා, දැනුත් ඉන්නවා, අනාගතෙත් ඉන්නවා, මැරෙනකන්වත් ඉන්නේ. මැරුණායින් පස්සේ දන්නේ නැහැ කියමු මොනවා වෙනවද කියලා. නේද? ඒක හිතාගෙන ඉන්න එකක් නේ. මැරෙනකන් ඉන්නවා කියලා දන්නානේ. කොච්චර කල් ඉන්නේ? මම
ගන්නක් ඉන්නේ දන්නේ
නැහැ. අවුරුද්ද? ඒක වැඩි.
මම ගන්නක් ඉන්නේ දන්නේ නැහැ. ගෙදර යනකම් විශ්වාස නැහැ. ගෙදර ගියත් විශ්වාස නැහැ.
ස්විහිලදල්
ගෙදර යනකම් කියන්නේ ඉතින් ගෙදර යනකම්වත් ඉන්නවනේ.
ඔස්ම ඉහළට අර පහළට දාරකම් ඉස්සෝ.
දැන් ඔය කියන්නේ හිතට එකඟවද?
අපි දන්න හන්ද හිතට එකඟව කියන්නේ.
නඩන්න හලා තියනවා ඒක පිළිගන්න කැමතිද?
අපි කියන්නේ.
ගෙදර යන්න කලින් මැරෙයි කියලා පිළිගන්න කැමතිද?
කැමතිද?
ඒක වෙනවට කැමතිද?
කැමතිද?
කැමති? මැරෙනවා?
නෝ මහත්තයා මේ ලෝකේ සාලම වේදනාව මරණය කියලා නේද
කියලා. ආ ඒ හින්දා බයයි මැරෙන්නේ. ලෝකේ විශාලම වේදනාව විඳින්න වෙයිනේ. ඒ හින්දා බයයි මට. වේදනාව නැති වුණා නම්
එහෙම
කවන්නේ.
දන්නේ නැහැ කරලා. ඒක නම් සෑල්. සෑල්. වේදනාවක් ඉඳලා
මැරෙනකොට බොහොම දුක් විඳින්න වෙනවලු නේද?
ඒ සමහරක්යි කියනවා.
සමහරක්යි කියනවා. කොහොමද ඕක දැනගෙන තියෙන්නේ?
මැරිලා බලන්න ඕන.
මැරිලා බලන්න නැහැ නේ. කලින් කලින් ජීවිතේක මැරුණ හැටි මතකත් නැහැ. මැරෙච්ච මිනිහට
කියන්නත් බෑනේ මේ දුකයි. බැලන් වෙලාව දුකයි.
ඒ අපි පිටින් අහලා දැනගෙන තියෙනවා මැරෙනකොට දුකයි. ඒ හින්දා අපිත් බය වෙලා ඉන්නවා මාත් කවදා හරි මැරෙයි. එතකොට මෙහෙම දුක් විඳින්න වෙයි. ওই වේදනා ටික ඒ හින්දා බයයි මැරෙන්න.
අර මරණය එන වෙලාවට වේදනාවක් නැහැ. අර ඒ කාලේ අර ලෙඩින් දුක් විඳින එක තමයි
කොහොමද දන්නේ දැන් මරණය එන වෙලාවට කොහොම වෙයිද කියලා. Tamanට
එතන අපි දැකලා තියෙනවා දැන් අප
දැකලා
තියෙනවා heart attack එකක් හරි චිකිනෝ එකක් නේද
දැකලා තියෙන එකෙන් හිතාගෙන ඉන්නේ නේද
අම්මා මරනකොට මම ළඟ
ඔව් දැන් අපි බලන්න මැරෙනකොට දුකයි කියන එක දැනගෙන තියෙන පිටින් ගත්තු දැනුමකින් නේද පිටින් ගත්තු දැනුමකින් හිතාගෙන ඉන්නවා මැරෙනකොට මෙහෙම දුක ඇති කියලා සැපෙන් මැරෙන්නත් පුළුවන්. ඒකෙන් මේ
මැරෙන්නේ නැහැ.
දැන් දුක කියන එක දේශනා කරලා තියෙනව නේද? ජාති, ජරා, ව්‍යාධි, මරණ. ඔය හතරෙන් මේ මොහොතේ තියෙන්නේ අපිට අත්දකින්න පුළුවන් මොනවද? ජාති දුක අත්දකින්න පුළුවන්ද? ඉපදෙනකොට කොච්චර දුකක් තිබුණාද කියලා මතකද? අත්දකින්න පුළුවන්ද? දැන් මරණ දුක අත්දකින්න පුළුවන්ද? දැන් දැන් මෙරිලා බලන්නයි. ඒක අනාගතේ. ඉපදුනේ එක අපි. අතීතයට යන්නත් බෑ. අනාගතේ ඇවිල්ලත් බෑ. ඒ වගේ දෙකම අත්දකින්න පුළුවන්ද එතකොට?
දැන්. යනාවේ ආදී දෙකම දකින්න පුළුවන්.
එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අත්දකින්න බැරි දෙයක්.
අත්දකින්න පුළුවන් දෙයක්
නැහැ. මැද තියෙන කාරණා නිසා ඒක අවබෝධ කරගන්නවා.
එයාද මැද තියෙන ඒවා මොනවාද? ජරා,
ජරා
ඒ දෙක හින්දා අරව දකින්න.
මේ හේතුව නිසා මේ පහ
ජරාව ආදි හිඳ උපදින හැටි දකිනවා මරණ හැටි දකිනවා එහෙම
අමාරු විට
දැන් කියන්න කලින් හිතන්න ඔය කියන දේ
අනුමාන වශයෙන්
ජරාව ආදි නම් ඔන්න දන්නවා නේ බැහුවොත් කියයි මොන වගේද කියලා ඉඳලා තියෙන ඒක තමයි ඒක අත්දැකීමෙන් දන්නවා නේද වයසට යන එක අත්දැකලා තියෙන නේද දැනුමක් ලොකු දැනුමක් තියෙනවා. ලෙඩ වින එක ගැන
දැනුමක් තියෙනවා.
අත්දැකලා තියෙනවා. දැනුම නෙමෙයි. දැනුම කියන්නේ තව කාට හරි නේද?
විඳලා තියෙනවා.
විඳලා තියෙනවා නේද? අත්දැකලා තියෙනවා. ඔව්. ඉතින් අර එක්කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් දැන් ප්‍රශ්න කරනකොට කියනවා දැන් අතීතේ වට අත්දකින්න බෑනේ අතීතේ ගෙවිලා ඉවරයි. අනාගතය ගැන කියලා වැඩකුත් නැහැ නේ අනාගතේ ඇවිල්ලා නැහැ. ආපු නැති දෙයක් ගැන කියලා වැඩක් නැහැ. මේ මොහොතෙන් ධර්මය දකින්න කියලා දේශනා කරනවා. අතීතෙන් දකින්න බෑ ධර්මය. අතීතේ ගෙවිලා ඉවරයි. අනාගතේ ඇවිල්ලා නැහැ. ওই දෙකම අපි හිතාගන්න දෙයක් නේද? මෙහෙම වෙන්න ඇති කියලා කලින් වුණ දෙයක් ඔන්න හිතා. අපිත් උපදිනකොට මෙහෙම දුක් විඳින්න ඇති කියලා හිතා ගන්නවා නේද? ඒ දුක අත්දකින්න පුළුවන්.
දැන්
හිතා ගැනීමක් විතරයි. මැරෙනකොට මෙහෙම දුක් විඳී කියලා හිතා ගන්නවා මිසක් හරියටම මට මෙහෙම දැනේ කියලා කියන්න පුළුවන්. ඒක අත්දැකීමක් වෙන්නේ. ප්‍රත්‍යක්ෂ ඥානයක් එයිද? ආයතනයක් හට ගන්නවා නම් ඉතින් මේ කියන්නේ මේ මොහොතේ හට ගන්නවා නම් මේ මොහොතේ හට ගන්න බව දකින්න. හැබැයි ආයතනේ හට aran තියෙන්නේ අතීතේ නම් ඇහැ හටගත්තේ අපි උපදින මොහොතේ නම් හටගත්තේ කොහොමද කියලා දැන් පුළුවන් වෙයිද කියලා. මේ මොහොතේ නම් පුළුවන්. මේ මොහොතේ හට ගන්න දෙයක් අපි අර උපදින ಜಾති ඉපදුන මොහොතේ නම් ඇහැ හටගත්තේ දැන් මතක් කරගන්න පුළුවන්ද? ಜಾති කියන්නේ මොන වගේද කියන එක. දුකද්ද සැපද්ද කියන එක. මේ මොහොතේ නම් ඉතින් දැන් පුළුවන් බලන්න. මගේ අතීතේ නම්
ඒකේ දුකයි.
මතක නැහැ. මතක් කරගන්න බෑනේ. ඇහැ හටගන්නකොට මොන වගේ සැපද්ද දුකද්ද තිබුණේ කියලා දැන් මතක් කරගන්න ඕන. බැ අත්දකින්න බැරි නේද? ඇහැ නැති වෙන්නේ මැරෙනකොට නම් ඒක දැන් අත්දකින්න පුළුවන්.
ඒත් බෑ.
ඈ
ඒත් බෑ. ඒක අනාගතේ.
ඒ ඒක තමයි දැන් මේ සලායතන මොනවද කියලා පිරිසිඳ දකින්න කියන්නේ ඕක. ඇහැ කියන්නේ මොකද්ද? ඇහැ හටගත්තේ ඇයි? සමුදය. ඔය දෙකම දකින්න. සලායතනේ මොකද්ද? සලායතන සමුදය. මේ දෙක විතරන්නේ සලායතන නිරෝධය දකින්න. දැන් පුළුවන් ඉද දකින්න මැරෙනකන් හිටියේ. සලායතන හටගත්තේ මොන මොහොතේද? සලායතන කිව්වේ මොනවාද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ওই ටික හටගත්තේ මොන වෙලාවේද?
දකින්න
වෙලාවේ.
දැන් සම්මත ලෝකයා හිතන් ඉන්නේ ওই ටික හටගත්තේ කොයි වෙලාවේද? උපදින. මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස හටගත්තේ උපදින. ජාති. මේ උපදින. ওই ටික කොච්චර කල් තියෙනවද? නැහැ. ඇහැ කන නාසය දිව ශරීරය මනස කොච්චර කල් තියෙනවද? මරණ කල් තියෙනවා. ඕක තමයි ලෝකෙට අයිති දැක්ම කියන්නේ. ඔය දැක්මේ ඉන්නවා නම් ඒක ලෝකෝත්තර දැක්මක්ද ලෝකෙට අයිති දැක්මක්ද? ලෝකෙට අයිති දැක්මක්. නැහැ. ඔය දැක්මේ ඉන්න නම් බුදු අමුතුවෙන් බුදු කෙනෙක්ගෙන් දහමක් අහන්න ඕනද?
නැහැ.
ඇහැ කන නාසය දිව ශරීරයේ මනස උපදීනකොට හටගත්තා. මැරෙනකොට නැති වෙනවා. ඒක බුදු දහම නෙවෙයි. ඒක අපි දැනටත් දන්න ඕන කෙනෙක් දන්න නේද? පොඩි ළමෙක්ගෙන් අහුගත් කියයි ඔය ටික. ඈ? තිරිසන් සතෙක් වුණත් කතා කරන්න පුළුවන් නම් කියයි ඔය ටික. නේද? ඒක ලෝකෙට අයිති දැක්මක්. ලෝක ලෝකෝත්තර වුණා නම් ඔය හැමෝම ඔය දැක්මේ ඉඳීද? නැහැ. ඔව්. දැන් අපි හොයන්න ඕන අපි ඇහැ කන නාසය දිව ශරීරය මනස කියලා හිතන් ඉන්න එකමද ඇත්තටම ඇහැ? අපි ඇහැ කියලා හිතන් ඉන්න එකමද ඇහැ? දැන් මොකද්ද ඇහැ කියලා හිතන් ඉන්නේ? ලෝකෙට අයිති දැක්මනේ. ඇහැ මොන වගේද ඇහුවොත් දැන් හිතේ මැවෙනා නේද? මොන වගේද? ඇහැ මොන වගේද කියලා කොලේක අඳින්න කිව්වොත් පුළුවන්ද මේ? පුළුවන්. හිතට පේනා නේද ඇහැ මොන වගේද කියලා? ඇහැ කියනකොට මොකක් හරි මතක් වෙනවද? කන කියනකොට මොකක් හරි මතක් වෙනවද? මොකද්ද උදේම මතක් වෙනවනේ? ඔක අඳින්න කිව්වොත් අඳින්න පුළුවන් නේද? නාසය කියනකොට මොකක් හරි මතක් වෙනවනේ? මතක් වෙනවා නේ. තමන් දන්නව නේද? ඇහ කියන්නේ මොකද්ද? කන කියන්නේ මොකද්ද? නාසය කියන්නේ මොකද්ද? දිව කියන්නේ දන්නව නේද?
බාහිර අරමුණ
දන්නවද නැද්ද? දන්නවා. ශරීරය කියන්නේ මොකද්ද කියලා දන්නවා. දැන් අපි නුවණින් විමසනවා කියන්නේ ඔය දන්න දේ ඇත්තද කියලා බලනවා. ඒක ඇත්ත ස්වභාවයද? යථාභූත ස්වභාවයද? ඇත්ත ඇති හැටියට පවතින ස්වභාවයද කියලා නුවණින් ප්‍රඥාවෙන් හොයනවා. දැන් ඇහැ කියලා මොකක් හරි හිතාගෙන ඉන්නා නේද? ඈ? මේක මොන වගේද කියලා අදහසක් තියෙනා නේද තමයි? කන කියන්නේ මොකද්ද මොන වගේද කියලා අදහසක් තියෙනා නේද? අල්ලලක් දාන්න. දැන් ඔය ආයතන ටික අපි ටිකක් නුවණින් හිතුවොත් ඇහැ කියලා යමකට කියනවා නම් මොකද්ද ඒකෙන් කරන්නේ? කෘත්‍ය මොකද්ද?
දෙනීම.
දෙනීම. දැකීමක් ඇති කරනවා නේද? දස්සන කෘත්‍ය කියලා කියනවා. ඒ කියන්නේ දස්සන කෘත්‍ය. දර්ශනය කරලා පෙන්වන හැකියාව තියෙනවා ඇහැට. ඇහැ කෘත්‍ය තමයි දස්සන කෘත්‍ය. දැකීමක් ඇති කරනවා. නේද? දැකීම ඇති කරන දෙයට නේද ඇහැ කියන්න ඕන. තව ටිකක් ධර්මයෙන් කිව්වොත් විඥානයක් ඇති කරනවා මොන විඥානය ඇති කරන එකටද ඇහැ කියන්නේ? චක්කු විඥානය. ඒ කියන්නේ දැකීම ඇති කරන විඥානය. දැකීම ඇති කරන හිතක් හදන උපකරණයට කියනවා චක්කායතන කියලා. එනම් චක්කු විඥානය හටගන්නේ චක්කායතන. නේද? චක්කායතනේ පුළුවන් ද සෝත විඥානෙ හටගන්න? සෝත විඥානෙ කියන්නේ මොකක්ද? අහන්න කන නිසා ඇති වෙන විඥානෙට අපි කියනවා සෝත විඥානෙ. ඇහැ නිසා ඇති වෙන විඥානෙට කියනවා චක්කු විඥානෙ. එතකොට චක්කායතනේ පුළුවන් ද සෝත විඥානයක් හටගන්න?
නැහැ.
බැ. සෝත විඥානෙ හටගන්න තැනට අපි ඇහැ කියලාද කන කියලාද කියන්නේ? කන නේද? මේවා කල්පනාවෙන් අහන්න. මෙතන තමයි ධර්මයේ තියෙන්නේ. මේ මෝඩ ප්‍රශ්න වගේ පෙන්ුණාට දැන් චක්කු විඥාණය හටගන්න තැනකට විතරයි ඇහැ කියන්න පුළුවන්. නේද? සෝත විඥාණය හටගන්න තැනට ඇහැ කියන්න පුළුවන්ද? බැ. ගහන විඥාණය හටගන්න තැනට ඇහැ කියන්න පුළුවන්ද? බැ. ගහන විඥාණය කොහෙද හටගන්න? නාසයේ. ගඳ සුවඳ දැන්. රස නැත්නම් ජීවහා විඥාණය. රස දැනෙන විඥාණයට කියනවා ජීවහා විඥාණය. දිව නිසා ඇති. එතකොට ජීවහා විඥාණය හටගන්න තැනට අපි ඇහැ කියලා කියනවා නැහැ. එතෙන්ට කියන්නේ මොකක්ද? දිව. දිව නිසා තමයි ජීවහා විඥාණය. අනිත් විඥාණය මොකද්ද? කාය විඥාන. කය කය නිසා හටගන්න විඥාණයට කියනවා කාය විඥාන. නේද? ඒක කාය විඥානේ හටගන්න තැනට ඇහැ කියන්න පුළුවන්ද? බැ. ඒක කාය ආයතන නේද? අනිත් විඥානේ මොකද්ද?
මනෝ
විඥාන. මනස නිසා හටගන්න විඥාණයට කියනවා මනෝ විඥාන. දැන් විඥාන කියන්නේ මොකද්ද? දැනගන්න ස්වභාවය. මොනවා හරි දැනුවත් වෙන ස්වභාවය තමයි විඥාන කියන්නේ. ඇහැ නිසා දැනුවත් වෙන ස්වභාවය. ඇහැ නිසා මොනවා ගැනද දැනුවත් වෙන්නේ? රූප. ඇහැ නිසා ශබ්ද ගැන දැනුවත් වෙන්න පුළුවන්ද? නැහැ. නේද? එතකොට චක්කු විඥාණයෙන් දැනුවත් වෙන්නේ රූප සංඥා ගැන විතරයි. රූප ගැන. ශබ්ද ගැන දැනුවත් වෙන්න බෑ චක්කු විඥාණය. සද්ද ගැන දැනුවත් වෙන්නේ මොන විඥාණයෙන්ද? සෝත විඥාණය. කනේ උදව් කරගෙන සෝත විඥාණය. එතකොට අපි චක්කු විඥාණය හටගන්න තැනකට විතරමයි නේද ඇහැ කියලා කියන්නේ? වෙන විඥාණයක් හටගන්න තැනකට ඇහැ කිව්වොත් ඒක හරි නේද? يعني සෝත විඥාණය හටගන්න තැනට ඇහැ කිව්වොත් ඒක මොඩ කතාවක් නේද? ගහන විඥානේ හට ගන්න තැනට ඇහැ කිව්වොත් ඒක නුවණ කියන කතාවක් නෙවෙයි. මේ ඒ වගේ ඝාන විඥානේ හට ගන්න තැනට ඇහැ කියන්න බෑ. නාසය කිව්වනම් හරි. කාය විඥානේ හට ගන්න තැනට ඇහැ කියන්න බෑ. නේද? ඒක කය. මනෝ විඥානේ හට ගන්න තැන ඇහැ කියන්න බෑ. ඒක මනස. ඒකට විඥානය කියන්නේ දැනුවත් වෙන ස්වභාවය. ඒක හට ගන්න තැන අනුව නමත් වෙනවා. චක්කු විඥානේද, සෝත විඥානේද, ගහන විඥානේද, ජීවහා විඥානේද, කාය විඥානේද, මනෝ විඥානේද. එතකොට ඒ විඥාන හටගන්නේ ඒ ආයතනේ. දැන් චක්කු විඥානේ හටගන්නේ ඇයි? හරි? සෝත විඥානේ හටගන්නේ කණි. කන උදව්. ගහන විඥානේ ගඳ සුවඳ දකින්න දැනුවත් වීම හටගන්නේ නාසයෙන්. ඒ වගේ ජීවහා විඥානේ රස ගැන දැනගන්න ගතිය විඥානේ ජීවහා විඥානේ කියන්නේ. ඒක ඇති වෙන්නේ දිව නිසා. හරි? දැන් බලන්න මේ විඥානේ හටගන්න තැනින් තමයි අපිට ආයතනෙ තියනවාද කියලා දැනගන්න පුළුවන්. දැන් රූප ගැන දැනුවත් වුණා නම් ඇහෙනේ. සද්ද ගැන දැනුවත් වුණා නම් කනේ. ඊළඟට ගඳ සුවඳ ගැන දැනුවත් වුණා නම් නාසයේ. අපිට කියන්න පුළුවන් ද ගඳ සුවඳ ගැන දැනුවත් උනේ ඇහෙන් කියලා? බෑ. ඒක මෝඩ කතාවක් නේද? ඔව්. දැන් ඔයගොල්ලෝ ඇහැ කියලා දැන් හිතාගෙන ඉන්නවනේ. ඇහැ කියනකොට සටහනක් පේනව නේද හිතට?
රූපයක් පේනවා.
හ? රූපයක් පේනවා. ඒ කියන්නේ මේ මාංශ ඇහැ නේද දැන් හිතට පේන්නේ? කන කියනකොට රූපයක් නැවිලා පේනව නේද? අල්ලලා බලන්න පුළුවන් නේද?
කන පේන්නේ නැහැ, මැවිලා පේනවා.
මැවිලා පේනවා හිතට. කන කියලා දෙයක් හිතාගෙන ඉන්නවා. දැන් අපි මේ හොයන්න හදන්නේ, පරීක්ෂණයක් කරන්න හදන්නේ, ඒකද ඇත්තටම කන? ඒ හිතන් ඉන්න එකද ඇත්තටම ඇස? දැන් කන කියන එක අල්ලලා බලන්න. Taman කන කියලා හිතන එක අල්ලලා බලන්න. දැන් මොකක්ද දැනෙන්නේ? මොන විඤ්ඤාණයක්ද හටගත්තේ? සත්‍යයක් ඇහුණාද දැනීමක් දැනුණාද?
දැනීමක්.
කාය විඥානයක්ද හටගත්තේ සෝත විඥානය?
කාය
විඥානය. කාය විඥානේ හටගන්න තැනට කන කියලා කියනවාද කය කියලා කියනවාද? කය.
එතනට කියන්නේ කය. කන කාය විඥානය කය.
දැනීම ඇති වෙන්නේ දැන් කණෙන් වෙන්නේ දැනෙන එකද සද්දය ඇහෙන එකද?
ඇල්ලුවත් දැනීම සද්දයක් ආවොත් ඒක
වෙනවා. නෑ, කන කියලා හිතාගෙන ඉන්න එක ඇල්ලුවාම මොන විඤ්ඤාණයද හටගත්තේ? කාය විඤ්ඤාණය. කාය විඤ්ඤාණය හටගන්නේ කනේද කයේද?
කයයි.
සෝත ආයතනේද කාය ආයතනේද කාය විඤ්ඤාණය හටගන්නේ? කාය විඤ්ඤාණය හටගන්නේ කය. කනේ නෙමෙයි. නේද? එතකොට අපි කන කියලා හිතාගෙන ඉන්න එක ඇල්ලුවාම ඒක කය. කන නෙමෙයි. නේද? කන නම් ඇති වෙන්න ඕන සෝත විඤ්ඤාණය සත්‍යයක් ගැන දැනුවත් වීමනේ. දැන් සත්‍යයක් ගැන දැනුවත් වීමක්ද ඇති උනේ? එහෙනම් ඒකට කන කියලා කියන්න බලුවා. ඒක නුවණන් කියන කතාවක්ද මෝඩකමින් කියන කතාවක්ද? ඈ? කය කිව්වනම් හරි. කන කිව්වනම්
වැරදි.
මොකද වැරද්දක් තියෙනව නේද? ඒ කන කියලා කියන්නේ සෝත විඥාණය තියෙන තැන. තව විදිහට කියොත් සද්දයක් ඇහෙන. දැන් සද්දයක්ද ඇහුනේ නැත්නම් කාය ස්පර්ශයක්ද දැනුනේ? කාය ස්පර්ශය. කාය ස්පර්ශයක් දැනුණා නම් ඒක කය මිසක් කන වෙන්න බෑ. බෑ කියලා හිතන තැනු පුළුවන් නම් අල්ලලා බලන්න පුළුවන්. නැත්නම් ඇල්ලුවා කියලා හිතාගෙන බලන්න. එතකොට චක්කු විඥාණයක්ද පහළ වුනේ කාය විඥාණය?
අල්ලලා
අල්ලලා බලන්න බැයි නම් ඔය වල්පෙනෙත්තකින් හරි ඇනලා බලන්න පුට්ට. බැහැ. හැට බැ. කමට නම් බුලුව පොඩ්ඩක් නේ කම්පෙත්. දැන් නාසය හිතට පේන නිමිත්ත නාසය කියනකොට හිතට දැනෙනවනේ සටහන. ඒක ඇත්තටම නාසයද නැත්නම් කයේ කොටසක්? කයේ කොටසක් කියලා පේනවනේ. කාය විඥානය ඇති වෙන තැනකට නේද අපි නාසය කියලා හිතන්නේ?
දෙම කයි
දැන් බලන්න ඕන ලෝකෙට ආйти දැක්ම අපි විමසනවා දැන් නුවණින් විමසනවා සම්මත ලෝකේ හිතාගෙන හිටියේ දැන් ඇහැ කියන එක අඳින්න කිව්වොත් ලස්සන ඇහැක් අඳිනවා නේද මෙන්න මේක තමයි ඇහැ කියලා දැන් ඕකේ වැරද්දක් තියෙනවා නේද වැරද්දක් තියෙනවා කියලා පේනවා අපි මෙච්චර කල් හිතන් හිටිය ආයතන ටික ඒවද කියලා දැන් ප්‍රශ්නයක් එනවා නේ ඇහැ කියලා හිතන් හිටිය එක මේ කයටයි තිබුණා. කන කියලා හිතන් හිටිය එකෙත් හටගන්නේ කාය විඤ්ඤාණය. නාසය කියලා හටගත් හිතාගෙන ඉන්න එකෙත් හටගන්නේ කාය විඤ්ඤාණය. මේක පරීක්ෂා කරලා බලන්න අල්පෙනෙත් එකකින් ඇනලා බලන්න ඔය හිතන් ඉන්න තැන් වලට මෙතන මෙතන මෙතන. දිව කියලා කොටසක් හිතන් ඉන්නා නේද? දිව නම් අල්ලන්න පුළුවන් නේ. අල්ලලා බලන්න රසද්ද දැනෙන්නේ කාය ස්පර්ශයක්ද කාය ස්පර්ශයක් නෙමෙයි. මේ කාය ස්පර්ශය දැනෙන එක කාය විඥානයක් මිසක් ජීවහා විඥානයක්
නෙමෙයි.
කාය. කාය විඥානය ඇති වෙන්නේ කාය ආයතනෙද ජීවහා ආයතනෙද?
කාය.
කාය. දැන් මේ දිව කියලා හිතන් හිටියට අපි හිතන් ඉන්නේ කාය ආයතනෙට තමයි දිව කියලා හිතන්නේ.
කාය.
හරි ප්‍රශ්නේ නේ. දැන් ඔන්න බලන්න ලෝකෙට ආйти දැක්මයි නුවණින් දැක්ම. තාම මොකද්ද කියලා දැක්කේ නැහැ. ඇහැ මොකද්ද කියලා දැක්කේ නැහැ. දැන් අපි මේ ඇහැ කියලා හිතන් හිටිය එක ඇත්තද කියලා මේ හොයන්නේ. කන කියලා හිතන් හිටිය එක ඇත්තද කියලා මේ හොයන්නේ. එතකොට පේනවා අපි ටිකක් රැවටිලා. දැන් හොයන්න ඕන කවුද අපිව
රැවැට්ටේ?
දැන් මේක තමයි ඇහැ කියලා හිතන්න පටන් ගත්තේ කවද්ද? අන්න දැන් ඔයලා බලන්න වෙලාව. මේක තමයි කන කියලා හිතන්න පටන් ගත්තේ කවද්ද? දැන් ඔබ බොරුවක් නම් ඔය බොරුව අපේ හිතට දැම්මේ කවුද? කොයි වෙලාවෙද? කියන එක හොයන්න. දැන් මේක කන නෙමෙයි නම් ඇයි අපි ඔකට කන කියලා කියන්න පටන් ගත්තේ? ඉස්කෝලේ.
දැන්
හොයා ගන්න ඕනේ රැවටුනේ කවද්ද කොතෙන්දද කොහොමද කවුද අපිව රැවට්ටු
දිනෝබිය තමයි
අපි හරි ආසයි කාට හරි වැරද්ද පටවන්න ඔක තමයි මනුස්ස පුරුමේ වටේ පිටේ ඉන්න කාට හරි වැරද්ද දාන්න තමයි අපි නෙමෙයි වැරද්ද වටේ ඉන්න අය තමයි අපි වරවට්ටල දුන්නේ. නේද? එහෙනම් ඒගොල්ලන්ට තමයි දඩුවම් දෙන්නේ. අපි වරවට්ටල.
නෑ නෑ තමන්ම තමයි. තමන්ම තමයි.
ඔය දැන් සංඥාවක් දැන් ඇහැ කියලා සටහනක් අපි හිතේ ඉතුරු කරගෙන තියෙනවා. මේක තමයි ඇහැ. මේ ඇහැ මේ වගේ කියලා නේද? ඒ සටහනට කියන නම තමයි නිමිත්ත. අපි ඇස් දෙක පියාගෙන ඇහැ සිහි කරන්න පුළුවන්ද? පුළුවන්. ඇහැ මොන වගේද කියලා පුළුවන් නේද?
පුළුවන්.
ආ ඒ සිහි කරන්නේ මොකද්ද? නිමිති.
අරමුණු.
මනසට අරමුණු කරන්න සටහනක් තියන නිමිති ඉතුරු කරගෙනවා. ඇස් දෙක පියාගෙන දැන් කන කියලා මොන වගේද කියලා හිතා ගන්න පුළුවන්ද?
පුළුවන්.
ආ ඔය ඇස් දෙක අරගෙනත් කරන්නේ ওই වැඩේමයි. නැත්නම් කන පේනවද Tamanට දැන්? Tamanගේ කන පේනවද Tamanට? එහෙනම් කන මොන වගේද කියලා හිත දකින්නව නේද? කොහොමද දකින්නේ? ඔය දැන් තියෙන කනද පේන්නේ? හිතේ තියෙන කනද? කන කියලා හිතාගෙන ඉන්න එක නේද දැන්? ඈ? සමහර වෙලාවට වෙන කෙනෙක්ගේ කනක් දිහා බලාගෙන මේ වගේ වෙන්නේ නැති මන්නේ. එහෙම
තමයි.
තමන්ගේ කන තමන් දැකලා තියෙනවද?
පිටුලේ
ගලපන්නේ තමන්ගේ ඇහැ දැකලා තියෙනවද? දැන් තමන් දකින්නේ මොකෙන්ද? දකින්නේ මොකෙන්ද? දකින්නේ මොකෙන්ද?
ඇහෙන්
දකින්නේ. ඇහෙන් නෙමෙයි දකින්නේ.
ඇහෙන් දකින්නේ යකුණා.
දකින්නේ මොකෙන්ද?
ඇහැ
දකින්නේ. ඇහැ දකින්න එක නෙමෙයි මං ඇහෙන් නිකන් දකින්නේ මොකෙන්ද? මොනවා හරි දකින්නේ මොකෙන්ද?
ඇහෙන්.
ඇහෙන්. මේ දකින්නවා නම් ඇහෙන් විතරයි නේද දකින්න පුළුවන්? කණෙන් පුළුවන් ද දකින්න? බෑ. ඇහෙන්මයි දකින්න. දැන් ඔය දකින්න පුළුවන් ඇහෙන් තමන්ගෙම ඇහැ දකින්න පුළුවන්ද?
බැ.
ඇහෙන් පුළුවන්ද ඇහැ දකින්න?
හා?
දැන් දකින්නේ ඇහෙන්. අහන්නේ මොකෙන්ද?
කණේ.
දැන් කණෙන් කරන වැඩේ තව තැනකින් කරන්න පුළුවන්ද? බැ. හරි. ඒ වගේ තමයි ඇහෙන් කරන වැඩේ තව තැනකින් කරන්න බෑ. දකින්නේ ඇහෙන් නම් ඇහෙන්ම තමයි. ඇස් නැතුව ඉපදුනා නම් දකීද? මොන පාටද කියලා කියයි? බෑ කියන්න බෑ. නේද? චක්කායතනෙ නැත්තම් වර්ණ ගැන කිසිම අදහසක් ගන්න බෑ. උපදිනකොට අඳ වෙලා ඉපදුනා නම් කොළ පාට මොන වගේද කියලා Tamanට දැනගන්න පුළුවන් ඇයි? බෑ නේද? ඇහෙන් කරන වැඩේ ඇහෙන් විතරමයි කරන්න පුළුවන්. හ්ම්? කණෙන් කරන වැඩේ කණෙන් විතරමයි කරන්න පුළුවන්. හැබැයි දැන් ඇහැ මොන වගේද ඇහුවහම ඇහෙන් දැකලාද කිව්වේ? කන මොන වගේද කියනකොට කන දැකලාද ඔය කියන්නේ? තමන්ගේ කන මොන වගේද කියලා ඇහුවහම පේනවද කන? ඇහැ ගලවලා ඉස්සරහ තරම් බලන්න ඉන්නේ කන තියෙන
සයිඩ් මිරර් එකක් කයි කරන්නේ?
කන කවදාවත් දැකලා තියෙනවද? තමන්ගේ ඇහෙන් දැකලා
තියෙනවද? අතගාලා
අතගාලා දකින්න පුළුවන්ද? මොන පාටද කියලා ඇස් දෙක වහගෙන අතගාලා කියන්නේ මොන පාටද කියලා?
අර මේ විදිහේ කියලා අර ඉතින් හිතන්න පුළුවන්.
දැන් කොണ്ട බලන්න අපි කන කියලා අපි දන්නා නේද? හිතට දකින්න පුළුවන්. ඒ කියන්නේ හිතට නිමිත්තක් දාගෙන තියෙනවා. හ්ම්? ඇහෙන් දැකලා තියෙනවා. ඇහෙන් දකින්න බෑ කවදාවත්. තමන්ගේ කියන කන තමන්ගේ ඇහෙන් දකින්න බෑ. නේද? හැබැයි ඇහැ කියලා මොකද්ද හිතාගෙන නැගින්නවා. සතහනක් දාගෙන ඉන්න නිමිත්තක් දාගෙන ඉන්න. ඒ නිමිත්ත අපි විශ්වාස කරනවා දැඩිව. මේක තමයි හරි. කන කියන්නේ මේකමයි කියලා
සම්මත කරගන්න.
ඔව් විශ්වාසය. නිත්‍යයට කියන එක නෙමෙයි. තමන්ට දැඩිව දීලා තියෙනවා මෙන්න මේක තමයි මගේ කන. මෙන්න මේක තමයි මගේ ඇහැ. නේද? මෙන්න මේක තමයි මගේ නාසය. නාසය දකින්න පුළුවන්ද? ඔන්න අමාරුවෙන් අර ඇහැ කරකවල බලනවා අමාරුයිලා.
මූණ බ්‍රැකින්ඩ් අබ්බෑ මූණ බ්‍රැකින්ඩ් අබ්බෑ
මායි කෙරුවල.
දැන් අපි ෆොටෝ එකක් අරන් තමන්ගේ ෆොටෝ එකක් අරගෙන ඔන්න ඕකේනම් කියනවා මේ මගේ ඇහැ මේ. දැන් මගේ ඇහැ තියෙන්නේ එතකොට ෆොටෝ එක. එලි. ඒක වෙන්න පුළුවන්ද? තමන්ගේ ඇහැ එළියේ තියෙන්න බෑනේ නේ. දැන් ෆොටෝ එකෙන් දකින්නේ තමන්ගේ දැනට පවතින ඇහැද?
නෑ.
ඇහැ කියලා හිතා ගන්න යම්. නේද? ෆොටෝ එකක තියෙන්න පුළුවන්ද තමන්ගේ ඇහැ? පුළුවන්ද? පුළුවන් නම් අර පාර්සල් කරලා යවතේ. තමන්ගේ ඇහැ තියෙන්න බෑ ෆොටෝ එකේ නේ. ෆොටෝ එකේ තියෙන මොකක් හරි සටහන, ඡායා. එතකොට ඒ සටහන නේද හිත දකින්න. අනවක තේරුම් ගන්න. අපේ ඇහැ අපි දන්නවා කියලා හිතාගෙන හිටියට දන්නේ හිතට පේන සටහනක් විතරයි. අපේ කන අපි දන්නවා කියලා හිතුවට හිතට පේන හිතේ ඉතුරු කරගෙන ඉන්න සටහනක් නම් දකිනවා මෙන්න මේක මගේ කන මේ වගේ වෙන්නේ. නාසය කියලා අපි දැන දැනීමක් තියනවා නම් ඔක හිතට පේන සටහනක් විතරයි. දිව කියලා යම් කිසි දෙයක් දන්නවා නම් හිත හිතාගෙන ඉන්න සටහනක් විතරයි. මේ සටහනට කියන නිමිත්ත. නේද? දැන් ඔය තියෙන නිමිත්ත දැන් මගේ කන මේ වගේ කියලා දකිනකොට දකින්නේ ඇත්තට තියෙන කනද නිමිත්තද? හිතට පේන නිමිත්ත. හිතට පේන නිමිත්ත නේද ඔය දකින්නේ? හිතට හිතේ හදාගෙන තියෙන සටහනක් නේද ඔය දකින්නේ? හ්ම්? දැන් මොන පොඩි ළමෙක් තාම පොඩි. එයා දන්නේ කන කියන්නේ මොකද්ද කියලා.
ඉදන්නේ නැහැ.
නෑ එයාට සද්ද ඇහෙන්නේ නැද්ද? එයා කන කියන දේ දන්නේ නැහැ, අහලා නැහැ.
සද්ද ගැන දන්නවා.
සද්ද ඇහෙන එක ඉතින් අත්දකින්න පුළුවන් නේද? ඒ කියන්නේ සෝතායතනෙ තියෙන. එයාට අපි හිතන් ඉන්න කන කියන එක තියෙනවා. එයට කවුරුත් කියා දීලා නැහැ. කණ්ණාඩියක් දැකලත් නැහැ. පොඩි නේ තාම. හරි. කණ්ණාඩිය ළඟට ගියොත් කණ්ණාඩිය ඇතුලේ හොයන අල්මාරිය ඇතුලේ හොයන අන්න කවුද ඉන්නවා කියලා. එයාට අදහසක් නැහැ. අපිට තියෙන අපි මුවණ කියලා හිතන් ඉන්න එක එයාට නැහැ. මුවණ කියලා හිතන් ඉන්නේ. නැසනේ කවුද ඉන්නවා කියලා ඇතුලේ හොයනවා නේද? එතකොට එයා දන්නවද මේ මගේ ඇහ මං දකින්නේ මේ මගේ කන මං දකින්නේ කියලා? නැහැ. දැන් එතකොට අපි යෝක මොකද්ද කොහෙන්ද හිතට දාගෙන නේද?
මානසින් තමයි
හිතට අපි දකින්නේ අපි කියමු. මේ මගේ මාවමයි මේ දකින්නේ කියන එක කොහෙන් හරි හිතට දාගත්තු එකක් නේද? පොඩි කාලේ දන්නවද එහෙම එකක්? නැහැ. එන්න බලන්න දැන් ඕක දාගත්තේ කොහෙන්ද කවද්ද කියලා හොයන්න ඕන. ඈ මොකද අපි ওই මතවලට අහු වෙලා අපි දන්නවා කියලා හිතාගෙන ඉන්නේ. දැන් මේ විදර්ශනය කියන්නේ දන්න දේ නුවණින් හොයන. දන්න දේ කියන්නේ දැනුමක්, නුවණක් නෙමෙයි, ප්‍රඥාවක් නෙමෙයි. දන්න දේ සම්මතෙන් දාගත්තු දෙයක් නිසා ප්‍රඥාවෙන් ඇත්ත ඇති හැටියට දැක්මක් නෙමෙයි. නිදර්ශනය කියන්නේ ඇත්ත ඇති හැටියට දකින්න යථාභූත ස්වභාවය. යථාභූත කියන්නේ ඇත්ත ඇති හැටියට පවතින ස්වභාවය. යථාභූත ඥානය අපිට නැහැ. යථාභූත ඥානය ගන්න තමයි නිදර්ශනය කරන්නේ. හරි? දැන් මම මේකට එන්නේ කීප දෙනෙක් විදර්ශනය ගැන ප්‍රශ්න අහුවා. ඉතින් දැන් තමන්ම තේරුම් ගන්න ඕන විදර්ශනය කියන්නේ මොකක්ද කියන එක.
සර් සාමයෙන් ස්පන්දයෙන්
කෙනෙකුට කන් ඇහෙන තැනට චක්කු විඤ්ඤාණය සෝතෙන් දැකීම ඒක නැහැ හටගන්නේ ඇහැ නැත්තම් දැකීම කියන එක සිද්ධ වෙන්න බෑ. අන්න ඔක තමයි නුවණින් දකින්න.
එහෙමත් සමහරක් විට
ඇහැක් උපකාරීවමයි දැකීම පිළිබඳ දැක්කා කියලා මොකක් හරි දැනුවත් වීමක් එන්න.
නුවණින් දකින්න පුළුවන්.
නුවණින් දකින්න.
නුවණින්
පුළුවන්ද දැන් ඔයා කවදාවත් රතු පාට දැකලා නැත්නම් නුවණින් කියන්න පුළුවන් වෙයිද මේ 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 රතු පාට මේ වගේ කියලා? කවදාවත් දැකලා? ඉපදුන දවසේ ඉඳන් රතු පාට දැකලා නැහැ. දැන් නුවණින් කියන්න පුළුවන් වෙයිද? බැ. ඇහැ නැත්නම් වර්ණ දකින්න බැ. හරි? කන වැඩ කරන්නේ නැත්නම් සද්දාහන්න බෑ. ඒකට තියෙන ඒ උපකරණය තමයි ඒක. නාසය නැත්නම් හීනෙන් දකින්නත් බෑ. ඔය හැබැයින් දැකලා තියෙනේ නැහැ හීනෙන් දකින්න. ඔය දාගත්තු නිමිති ටික දකින්නවා කියන්නේ ඇත්තටම හීනයක් දකින්නවා වගේ තමයි. අනෝක තමයි දැන් අවබෝධය ගන්න ඕනේ යථාභූත ඥාන. දැන් අපි මේ මොහොතේ අත් දකින්නවා කියලා හිතුවට හිතේ තියෙන නිමිති ටික සටහන් ටික තමයි මේ දකින්නේ. දැන් මේ මොහොතේ මං කියන කන කියලා සිහි කරන්න කිව්වහම මේ මොහොතේ පවතින කනද යථාභූත තියෙන කනද සිහි කරන්නේ හිතේ තියෙන නිමිත්ත. හිතේ තියෙන කන මේ වගේ කියලා හිතාගෙන ඉන්න එක තමයි ඔය සිහි කරන්නේ. හිතේ තියෙන සංඥා. එහේ මේ වගේ කියලා හිතට දාගෙන තියෙන එක තමයි අපි එහේ කියලා සිහි කරන්නේ. නැතුව මේ මොහොතේ පවතින එහේ නිමිත්ත. හැබැයි අපි මුලා වෙලා තියෙන අපි මේ සිහි කරන්නේ මේ මොහොතේ තියෙන නේද? ඒ ඒ ඒක තමයි මුලාව ලෝකෙටයි. ලෝකයා මුලා වෙලා ඉන්නේ. ලෝකයා ඇත්ත ඇති හැටි දකින්නේ අවිද්‍යාව. යථාභූත ඥානය නැහැ. අවිද්‍යාව. ඈ? යථාභූත ඥානය කියන්නේ ඇත්ත ඇති හැටියට දන්නවනම් ඒක විද්‍යාව. අපි කියන විද්‍යාව නෙමෙයි බුදුදහමේ විද්‍යාව කියන්නේ යථාභූතය. ඒ කියන්නේ ඇත්ත ඇති හැටියටම දැකීමට කියන විද්‍යාව පහළ වුණා. ඒක දකින්න බලන්න ප්‍රඥා. ඈ? දැන් පේනවාද අපි දන්න ඇහැ, අපි දන්න කන අවිද්‍යාවෙන් හටගත්තු එකක් කියලා. ඇත්ත ඇති හැටි දැකලා නෙමෙයි. ඒ හිතේ තියෙන නිමිත්තක් දැකලා මේකට ඇහැ කියනවා, මේකට කන කියනවා. ඔක අවිද්‍යාවෙන් නේද ඔක් කරන්නේ? ඇත්ත ඇති හැටි දන්නේ නැති හින්දාම නේද ඔක් කරන්නේ? එතකොට බලන්න ඔන්න පොඩි ළමයාට ඇහැ තියෙන එක ගැන අවබෝධයක් නැහැ. හැබැයි යාට දැකීම කරන්න බැයි?
පුළුවන්.
කන කියන එක මොකද්ද කියලා අවබෝධයක් නැහැ. ඇසීම කරන්න බැයි?
පුළුවන්.
ඒ කියන්නේ යාටත් චක්කායතනි තියෙනවා, සෝතායතනි තියෙනවා. හැබැයි යා නිමිති හදාගෙන නැහැ. මේක මේකයි. ඇහැ කියන්නේ මොකද්ද කියන එක ගැන නිමිත්තක් නැහැ. ඇහැ කන කියන්නේ මොකද්ද කියලා එයාගේ එයාට හිතෙන් මතක් කරගන්න බෑ. නේද? එහෙම දෙයක් දන්නේ නැත්නම් නිමිති නැත්නම් හිතෙන් මතක් කරගන්න බෑ. නුවණින් හොයන්න ඒක. පොඩි ළමයා රහත් වෙලාද? හැබැයි අපි කරන මෝඩකම නම් එයා කරන්නේ නේ. කැලස් නැත්නම් ඉතින් රහත් වෙලා ඉන්නේ.
කැලස් නැත්නම් කාර්යයකට කැමැත්ත තියෙනවා නේ අර දකින දෙයට.
ආයතන කරනවා එළි මක්ක ඉස්පර්ශේ කරනවා.
නෑ නෑ. ඔවා නුවණින් හිතන්නවා. නෑ. ඉස්සෙල්ලා හරි ඒක අපි පොඩි ළමයා ගැන පස්සේ හොයමුක දැන් අපි ගැන ඉස්සෙල්ලා හොයාගෙන ඉන්නකෝ. අපිටද නුවණ තියෙන්නේ පොඩි ළමයාට. අපිට හැබැයි අපි දැන් ඇහැ කියලා මොකද්ද හිතන් ඉන්නවා ඒක ඇත්ත පවතින ස්වභාවය ඇහැ නෙවෙයි හිතේ හදාගත්තු සටහන දකින්න ඇහැ කියලා පොඩි ළමයා ඒක තාම හදාගෙන නැහැ වෙයි එයත් දැකීම කරනවා අපිත් දැකීම කරමු චක්කු විඥානේ නම් හදලා නේද ඒ කියන්නේ යාටත් සෝතා මේ චක්කායතනෙ තියෙන අපට චක්කායතනෙ තියෙනවා චක්කායතනෙට අමතරව අපි ඇහැ කියලා මොකද්ද දෙයක් හිතාගෙන ඉන්න නිමිත්තක් හදාගෙන එයා ඒක හදාගෙන නැහැ හිතේ සටහන් වෙලා නැහැ එයාට මතක් කරගෙන බලන්න ඇහැක් නැහැ නේද සම්මතෙන් ඇහැ කියන්නේ මොකද්ද කියලා එයා දන්නේ නැහැ يعني නිමිති හදාගෙන නැහැ අපි නම් ඇහැ කියනකොට මොන හිතට පෙනිලා ඉවරයි අර ශනිකව පේනවා නේද චිත්ත රූපේ ඈ දැන් තමන්ගේ ඇහැ කියනකොට චිත්ත රූපයක්ද පේන්නේ මාංශ ඇහැද
චිත්ත රූපෙනේ පේන්නේ
දැන් හිතලා ඉන්න දැන් තමන්ගේ ඇහැ කියලා දකින්නේ මස් වලින් හැදිච්ච ඇහැද මේ මොහොතේ දකින්නේ මේ මොහොතේ මස් වලින් හැදිලා තියෙන තමන්ගේ ඇහැද හිතට පේන ඇහැ වගේ දෙයක්ද ඇහැ වගේ සටහනක්ද මේ මොහොතේ දැන් පේනවද තමන්ගේ මාංශය ඇහැ
තමන්ට පේන්නේ
ඇහැ කියලා හිතාගෙන ඉන්න සටහන නේද දැන් මතක් වෙන්නේ මේ මොහොතේ අත්දකින්න බෑ යථාභූත ඇහැ නෙමෙයි ඔය දකින්න නේද ඇහැ කියලා හිතාගෙන ඉන්න එක මගේ ඇහැ මෙහෙම වෙන්නේ නැති කියන එකක් නේද ඔය පේන්නේ අන තේරුම් ගන්න ඔය නිමිත්තක් තමයි හිතට පේන්නේ නේද ඔය සටහන ඇහැ කියන එක තමන් මේ ජීවිතේට දැනගත්තේ නැත්නම් සටහනක් දාගත්තේ නැත්නම් ඇහැ මොන වගේද ඇහුවොත්
දන්නේ නැහැ
මොකද ඇහැ මේ මොහොතේ පේන්නේ නැන්නේ පුළුවන් ද ඇහෙන් ඇහැ බලන්න
මොකක්ද ගලෝල අරගෙන බලන්න
මේ මොහොතේ මගේ ඇහැ මොන වගේද කියලා පුළුවන් ද තමන්ට බලන්න බැ ඒ වුණාට හිත කියනවා මේ වගේ කියලා නේ හිත කියන්නේ මොකක් බලලාද මේ නිමිති සටහන් ඉතුරු කරගත්තු එක
බලන්න
ඔය ඉතුරු කරගෙන ඉන්න සටහනමයි කර්මය සංකාරය සකස් කරපු දේ තමයි ඉතුරු කරගෙන ඉන්නේ හරි කර්මය කියන්නේ විපාකයක් තියෙන දෙයක් ඔන්න අලුත් ඇහැක් හදාගන්න අවශ්‍ය දේ තමයි ඔය දැන් බලන්නේ.
කර්මයක් රැස් කරගත්තා.
ඔය ඇහැ තියනකන්
කර්ම රැස් කරගන්න.
තව ඇහැක් අල්ලගන්න. හරි. ඔය જાති ඇහැක් ලබා ගන්න තමයි දැන් ආසාව තියෙන්නේ.
ඒක කර්ම නෙවෙයි.
පරණ.
පරණ.
ඔව්. ඔව් පුරාණ කර්මෙන් දැන් ඇහැක් හදාගෙන ඉන්නවා ඔය ඇහැ තමයි ලබා ගන්න. මට ඇහැක් ඕන කියපු ගමන් මෙන්න මේ જાති එකක් ඕන කියලා නේද අල්ලගන්නේ. ඈ? ඒ නිමිත්ත නැති වුණා නම් වර්තමාන ඇහැ තියෙයි. ඒ කියන්නේ යථාභූත ඇහැ කියන එක ඒ කියන්නේ දැන් දැකීමේ කෘත්‍ය කරන ඇහැ තියෙයි. දැන් පොඩි ළමයා ඇහැ ගැන දන්නේ. එයාගේ වර්තමාන ඇහැ නැද්ද? තියෙනවා. චක්කායතන කියන එක තියෙනවා. ඒ කියන්නේ චක්කු විඥාණය
එයාට
දැකීම හට ගන්නවා. දැකීම කරන්න පුළුවන්. හරි? එයා නිමිති හදාගෙන නැහැ තාම ඇහැ කියන්නේ මොකද්ද කියලා. මනසට දකින්න ඇහැ එයාට නැහැ. හරි? තේරෙනවද මේ කියන දේ? ඇහැ කියන සංකල්පය එයා දාගෙන නැහැ. ඒකට සටහනක් හිතේ නැහැ. ඔව්. එයා දැකීමේ කෘත්‍ය කරනවා. ඒක නෑ නෙමෙයි. ඒ ඇඳගන්නේ අලුතෙන් දකින දේ. නේද? අපි මොනවා හරි දැක්කහම ඒකේ සටහනක් අපි අලුතෙන් දාගන්නවා. ඒ සටහන දාගන්නවා. ඒ ඇහැ කියන්නේ මොකද්ද කියන එක නෙමෙයි. බාහිර. ඔව් ඒ දේ කියන්නේ බාහිර දෙයක් නේද? නාමය කියන්නේ මොකද්ද කියලා හොයාගෙන මේ දැන් අපි අලුතෙන් මොකක් හරි දැක්කා කියන්නේ දැකපු ගේ ගැන සටහනක් දැන් හිතට දාගන්නා නේද? මේ කායේ සිහි කරන්න පුළුවන්. ඇස් වහගෙන ඒක දකින්න පුළුවන්. ඇස් වහගෙන දකින්න පුළුවන් කියන්නේ නිමිත්තක් ඉතුරු කරගත්ත. හැදුවා. සටහනක් ඉතුරු කළා. ඒක හිතට දකින්න පුළුවන්.
පොඩි
නමෙක් කවුරු හරි කියා දුන්නොත් පුතේ මෙන්න මේකයි ඇහැ කියන්නේ කියලා ඔන්න එයා නිමිත්තක් හදාගන්නවා. නේද? ඊට පස්සේ ඒක ඕන නම් හීනෙනුත් දකින්න පුළුවන්. අපි ඇහැ කියන එක ඕගලන්ට හීනෙන් දකින්න බැයිද?
පුළුවන්.
ඇයි? ඒක හිතේ හිතේ
තියෙන. නිමිත්තක් හිතේ හදාගන්න දෙන්නේ.
නේද? දැන් හිතේ හදාගන්න සටහන් අත්දකින්න ඕන වෙලාවක පුළුවන්. ඒ කියන්නේ හිතෙන් හදාගත්තු දේ හිතට දකින්න පුළුවන්. නේද? හැබැයි අපිට අවබෝධයක් නැහැ මේ හිතෙන් හදාගත්තු එකයි අපි දකින්නේ කියලා. මොනකනයි ප්‍රශ්නේ තියෙන්නේ? හිතෙන් දැක්ක දකින්න එකේ වරදක් නැහැ. හිතෙන් මොනවා හරි මතක් කරගන්නේ ඉතින්. මේ කරන්නේ මොකද්ද කියලා අවබෝධයක් නැති එකේ ප්‍රශ්නේ තියෙන්නේ. මොකද අපි විශ්වාස කරනවා නෑ නෑ මේ ඉදියේ තියෙන දෙයමයි දකින්නේ කියලා. පවතින යථාභූත ස්වභාවයමයි මේ අත්දකින්නේ කියලා විශ්වාස කරන එකේ වැරද්ද තියෙන්නේ. යථාභූත ස්වභාවයේ අත්දකින් නැතුව දැන් මං කියවේ ඔන්න දැන් තමන්ගේ කන මතක් කරගන්න කිව්වා. දැන් අපි හිතන්නේ මේ මොහොතේ තියෙන කන තමයි දැන් දකින්නේ කියලා. ඒක වැරදුනා. ඒක මුලාවක් නේද? ඒක අවිද්‍යාවෙන් කරන වැඩ. ඇයි? හිතට දාගෙන තියෙන සටහනක් තමයි දැන් කන මේ වගේ කියලා ඔන්න හිතට පේන ලස්සන රූපය. කැත ඒවා පේන්නේ නැහැ Tamange කියලා නේ. ලස්සන කනක් පේයි. තමයි ඒක ලෝකෙම තියෙන ලස්සනම කන. ලෝකෙම තියෙන ලස්සනම ඇහ තමයි මාතෘකාව. අන්න හරි ඒකම. ඔව් දැන් මුලා වුණා කියලා දැනගන්න ඕන. ඊළඟට මුලා වෙද්දී කලේ කවුද? ඔව කොයන්ද? ඔක තමයි විදර්ශනය කියලා. මුලාව මොකද්ද? මුලා කලේ ඇයි? මොනවාද මුලාවට හේතු වුනේ? ඒ හේතු ටික තමයි සමුදේ කියන්නේ. මුලාව තමයි අපි අර එක එක වචන දුන්නේ. දුක කියලා වචනයක් දුන්නා, ලෝකය කියලා වචනයක් දුන්නා, රූපය කියලා වචනයක් දුන්නා, ආයතන කියලා වචනයක් දුන්නා. අවු ඔක්කොම එකමයි. මුලාවෙන් හදාගත්ත දෙයක්. ඒක හදාගත්තේ ඇයි කියන එක තමයි සමුදේ. ඒ සමුදේ නැති උනා නම් මුලාව නැහැ. මොන නිරෝධේ? නැහැ. එහෙනම් ඒකට මොකද්ද? ඒ අවබෝධය ගන්න මොකද්ද කරන්න ඕන මාර්ගය? අන්න සම්මා දිට්ඨියට එන. නැහැ. ඔය එහෙම ඉතින් ඒවා විස්තරීතව දැන් හොයාගන්න එක තම තමන්ට අයිති වැඩක්. කවුද මුලා කලේ? කොතනද මුලා වුනේ? කොහොමද? ඇයි මේ දැන් ඉස්සෙල්ලා දැනගන්න ඕන රැවටුණා කියලා දැනගන්න ඕන. ඔන්න ඕකයි අවබෝධ කරගන්න අමාරුම දේ. මොකද හිතන්නේම නෑ මම නම් රැවටිලා නෑ කියලා මම හිතන්නේ. මම දන්නවා කියලා හිතන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. නැත්නම් තමයි වරද්දගත්තේ. සමුදය හොයන්න කලින් දැන් මුලාව හොයාගන්නකෝ ඉස්සෙල්ලා. හේතු ගොඩක් තියෙනවා ඉතින්. තමන් හදාගත්තු හේතු අයින් කරන එක තමයි මාර්ගයෙන් කරන්නේ. මේ තම තමන්ට එක එක හේතු එක එක මට්ටමේදී එදිලා තියෙනවා. ඒවා අඳුරගන්න එක තමයි මේ ප්‍රඥාව වඩනවා කියන්නේ. ඒක ඉතින් තව කෙනෙක්ගෙන් අහලා නෙමෙයි. ඕක තමයි විදර්ශනය කරනවා. මේ මොහොතේ දැක්කහම මේ මොහොතේ දැකලා නිමිති එකතු කරගන්න එක තමයි අපේ වැරද්ද. දැන් ඇහෙන රූප දැකලා නිමිති එකතු කරගන්නවා. කනෙන් ශබ්ද අහලා නිමිති එකතු කරගන්නවා. ඒ නිමිත්ත කියන්නේ අලු කර්මයක්. නිමිත්ත අලු කර්ම. ඒකෙන් අපිට විපාකයක් තියෙනවා. දැන් අර පොඩි දරුවාගේ හිතන්න දැන්. එයා අලුත් කර්ම හදලා නැහැ. පුරාණ කර්මෙන් හම්බුනේ නැහැ තියෙනවා. ඒක තමයි චක්කායතන. චක්කායතනේ කියන්නේ ඇහැ කියන්නේ පුරාණ කර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇහැ කියන්නේ පුරාණ කර්මයක්. කන කියන්නේ පුරාණ කර්මයක්. මේ පුරාණ කර්මයේ විපාකයක් තිබුණාට කිසි වැරද්දක් නැහැ. ඒකෙන් ලෝකෙ ගෙනියන්නේ නැහැ. සසරෙ ගෙනියන්නේ නැහැ පුරාණ කර්ම. පුරාණ කර්මයේ මේ මොහොතේ ආයතනයක් හදලා දීලා තියෙනවා. අපිව සසරෙ ගෙනියන්නේ මේ අලුතෙන් හදන කර්මට. නව කර්ම. මේ නව කර්ම තමයි අපි මෝඩකමට හදාගන්න ඔය එකතු කරන නිමිති ටික. හරි දැන් මං තාම කිව්වේ නෑ නිමිත්ත හදාගත්තේ කොහොමද කියලා. ඒක තමන් හොයාගන්න. දැන් මේක ඇත්ත தත්තේ නෙවෙයි නම් ඒකට අපි පත්ුනේ කොහොමද කියලා තමන් හොයන්න ඕන. ඒක තමයි සමුදේ. ඉස්සෙල්ලා රැවටුණා කියන එක දැනගන්න ඕන. මුලා වුණා කියන එක දැනගන්න ඕන. මේ දුක හටගත්තා කියන එක දැනගන්න ඕන. හරි. රැවටුණා, මුලා වුණා, දුක හටගත්තා, ලෝකේ හටගත්තා. දැන් ලෝකෙට අයිති දෙයක් නේද ඔය ඇහැ කියලා දැන් දකින්නේ. කන කියලා දකින්නේ ඔය ලෝකෙට අයිති දෙයක්. අපි විශ්වාස කරා. ඒකයි ලෝකෙ. හරි. අපේ ශරීරෙත් ලෝකෙට අයිති නේද? අයිති නේද? තමන් ශරීරය කියලා හිතාගෙන ඉන්න එක ලෝකෙට අයිති දෙයක්ද නැද්ද? ලෝකෙට අයිති දෙයක්. හරි. බාහිර දේවලුත් ලෝකෙට අයිති. නේ අපි දැනගන්න බාහිරේ තියෙනවා කියලා හිතන සේරම ලෝකෙට අයිති. දැන් දැන් ඇහැ හරි කන හරි දැන් තමන්ගේ ඇහැ තියෙන්නේ අභ්‍යන්තරයේද බාහිරේ හිතට පේනවනේ දැන් තමන් දකින ඇහැ හරි කන හරි අපි විශ්වාස කරන්නේ කොහේ තියනවා කියලාද
අභ්‍යන්තරේ තියනවාද
ඒ ඔක දෙන වචනේ නෙමෙයි වැදගත් වෙන්නේ නෑ අදහස් කරන්නේ
අපි ළඟ තියෙනවා කියලා.
අපි ළඟ වුණාට ශරීරේ තියෙනවා නේද කොහෙද?
අභ්‍යන්තරේ තියෙනවා
තමයි. දැන් ඔය තියෙනවා කියලා හිතට පේනවනේ කන. ඒක අල්ලලා බලන්න පුළුවන් නේද?
ඒක බයි.
ඒක අල්ලලා බලන්නේ කායට සාපේක්ෂව බාහිර දෙයක්. කාය ආයතනෙන්නේ අල්ලන්න කන හරි මොකක් හරි අතින් අල්ලනවා නම් ඒක අතට සාපේක්ෂව අභ්‍යන්තරද බාහිර එළියේ නේද එළියේ තියෙන දේවල් නේද අල්ලන්න පුළුවන්
කන අල්ලනවා නම් නැන්නේ බාහිර
කනයි
පොඩ්ඩක්
අතමගේ කනයි
නිකන් මොනවද ඉතනවා දැන් මෙච්චර කල් විශ්වාස කරපු ටික අනිත් පැත්ත හැරෙනවා දැන් මගේ කන අල්ලනවා කියලා හිතාගෙන හිටියට
පිටකනක් අල්ලන්නේ
කියලා ඒක එහෙම තමයි ඔක නුවණින් දකිනකොට ටිකක් ලෝකේ අනිත් පැත්ත හැරෙනවා මෙච්චර කල් විශ්වාස කරපු ලෝකේ පොඩ්ඩක් එහෙනම් ටිකක් නුවණින් බලන්න ඕන ඕවා. නැත්තම් පිස්සු හැදුනා කියලා හිතෙයි. මොකද ලෝකයා දකින විදිහ නෙමෙයි ලෝකෝත්තර දැක්ම. ඈ? දැන් අපේ හිත මොනවා හරි දැනගන්නවා කියන්නේ විඥානය. ඒක මතක තියාගන්න. අපි මොනවා හරි දැනගන්නවා කියන්නේ විඥානයක් හටගත්තා. දැනගන්න ස්වභාවයට කියන්නේ මොකද්ද? විඥානය. ඉතින් මේ විඥාන ಜಾති 6යි තියෙන්නේ, වැඩි නෑ. 6. ආයතන 6 එකක් හින්දා තමයි විඥානය හටගන්නේ. හිතෙන් හිතාගෙන ඉන්න ඇස කන නාසය ඒවා ටිකක් තියෙනවා. ඔව් දැන් දැන් ඔන්න ඇහැ හරි කන හරි කියලා මතක් කරනකොට දැන් Tamanta පේන්නේ මනසේ සටහන. ඒක පැහැදිලි නේ? මනසේ ඉතිරි කරගත්තු නිමිත්ත නේද මනසට අරමුණු වුනේ. හැබැයි අපි විශ්වාස කරන්නේ ඔය හිතේ දකින්න එක කියලාද එළියේ තියෙන එක. එළියේ තියෙන කන. මගේ ශරීරයට අයිති කන කියලා නේද හිතේ? එම් බලන්න ඇත්තට සිද්ධ වෙන්නේ මනසට අරමුණු වෙනවා ධම්මාරම්මනේ නේද එනට අපි විශ්වාස කරන්නේ එළියේ තියෙන කණක් නැත්නම් එළියේ තියෙන රූපයක් සතර මහා ධාතු රූපයක් අත්දකිනවා කියලා නේද විශ්වාස කරන්නේ බාහිරයේ තියෙන සතර මහා ධාතු රූපය මේ ශරීරේ වුණා දැන් අල්ලලා බලන්න පුළුවන් කණක් තමයි ඔය තියෙන්නේ කියලා තමයි හිතෙන්නේ.
කන බාහිරේ.
ඔව්. බාහිරේ හින්දා තමයි අල්ලලා බලන්න ඕනේ. ඒ නිමිත්ත දැන් මනසට ධම්මාරම්මනේ අරමුණු වෙන්නේ ඔය. කන කියලා මනසට ධම්මාරම්මණයක් අරමුණු වෙන්නේ නේද? පේනවද? අපි කලින් දාගත්තු සටහනක් මනසෙන් අරමුණු කරනවා නේද? දැන් මෙහෙම කියමු කලින් අද උදේ කණ්ණාඩියෙන් බැලුවා. ඒක තමයි දැන් ඔය අරමුණ. අන්තිමට අප්ඩේට් කරගත්තු නිමිත්ත. පොඩි කාලේ දැක්ක කනද දැන් පේන්නේ මගේ කන මේ වගේ කියලා. නෑ අන්තිමටම දැකපුවා. නේද අන්තිමටම ඔය නිමිති අලුත් කරගන්නවා අපි හැම මොහොතේම. එහෙම ආසාවක් තියෙනවා. ඒක තමයි ඒ ඉතුරු වෙලා තියෙන්නේ. කණේ මොකක් හරි තුවාලයක් හරි මොකක් හරි තිබුණා නම් ඒ කණ තමයි දැන් තේන්නේ. මොකද ඒ අන්තිමටම අලුතෙන් හදාගත්තු කණ තමයි තියෙන්නේ. මොහොමද ඒකුත් අපි කරන්නේ. අවවත් තේරුම් ගන්න ඕනේ. අපේ ආසාවක් තියෙනවා ඒක. හැම තිස්සෙම ওই තියෙන නිමිති අලුත් කරගන්න ආසාවක් තියෙනවා. ඔව් ඒ අලුත් කරගන්න නම් ආයතනයක් උපද්දන්න ඕන නේද? ආයි කණ්ණාඩියෙන් බලන්න ඕන නේද? දැන් කන මොන වගේද දන්නේ? ඒ බලද්දී උපද්දන්නේ මොකද්ද? දැන් ආයි ගෙන් කණ්ණාඩියෙන් බැලුවොත් උපද්දන්නේ මොන ආයතනෙද උපද්දන්නේ? චක්කායතනෙ. එහෙන් ඇහින්නේ බලන්න. හෙත් චක්කායතනයක් උපද්දලා ඔන්න අර සටහන දැන් හිතේ තියෙන සටහන තව අලුත් කරගන්න. මේ කන වෙනස් වෙලා. දැන් මූණ සෑහෙන කාලෙකින් බැලුවේ නැත්නම් කණ්ණාඩියෙන්. තමන් හිතන් ඉන්නවා මගේ මූණ මේ වගේ ඇති කියලා. නේද? දකින්න කොටම අනේ වෙනස් වෙලා. මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ? අර හිතේ තියාගෙන හිටිය සටහන නෙමෙයි දැන් තේන්නේ. ඔන්න ඔන්න දැන් මම වයසට ගිහින්. හේ දැන් පේනවද ඔය වයසට යෑම කියන එක කොහොමද ඇති කරගන්නේ කියලා? දැන් අපිට කවදාවත් පේන්නේ නැත්තම් අපි කියලා හිතන් ඉන්න එකවත් පේන්නේ නැත්තම් අපි කියලා හිතන් ඉන්නේ කණ්ණාඩියේ පේන්නේ. හා
දැන් පේන්නේ
කණ්ණාඩියෙන් පේන්නේ නැහැ.
සටහන වර්ණයෙන්
නෑ. ඇහැට පේන කොටස් ටික අපි අමතක කර මූණ කියලා හිතන්නකො. මූණ පේන්නේ නැහැ නේද ඇහැට? තමන්ගේ ඇහෙන් පේන්නේ නැහැ නේද තමන්ගේ මූණ? අපි බාහිර උපකරණයක් නැත්තම්.
කණ පේන්නේ.
ලෝකේ තියෙන කණ්ණාඩි ටික ඔක්කොම විනාශ කළෝ.
දකින්න හම් වෙන්නේ නැහැ. තමන් පේන්නේ බාහිර.
හරි ෂොක් නේද? වයසට යන්නේ නැතුව ඉන්න පුළුවන්. නෑ ඔන්න වයසට යන එක නවත්තන්න විදිය.
නිමිතයි
ඒක. ඒක
ඔව් ඒ වගේ එක එක්කෙනාට කියා ගන්නවා. ඔයා වයසට ගිහින් නැහැ. ඔයායි වයසට ගිහින්.
එහෙම කියවෙනවා.
එහෙම. එහෙම. නැගේ. හරිසිය කාලයක් දකින්න ඇතුළේ ඉඳලා දැක්කොත් එහෙම කියනවා. ඒක තමයි කණ්ණාඩියක් නැහැ. ඔයා වැරදි. නෑ නෑ ඔයායි වැරදි.
ඔන්න දැන් සමහර අය වයසට ගිහිල්ලා කියලා මට පේන ලබු ඉස්සරහට වස්ස දැක්කට පස්සේ එයා
දන්නේ
නෑ. එයා කියනවා මට ඔයා වයසට ගිහිල්ලා
කියලා. ඔව් ඒක තමයි මේ
කියන්නේ. එයාව පේන්නේ.
ඒක තමයි අපිට වෙලා තියෙන්නේ. අපිට අපි පේන්නේ නෑ අනිත් අය තමයි පේන්නේ. මේ දෙයියෝ හොඳට හදලා දෙන ආයතන ටික. තමන්ම පේන්නේ. හරි. ඈ අනුන්මමයි දෙන්නේ. ඔව්. ඕක තමයි වෙලා තියෙන්නේ. දැන් තමුන්ගේ වැරදි ටික පේන්නේ. අනුන්ගේ වැරදි තමයි පේන්නේ.
අර විදිහට කිව්වම කියනවා ඔය දින වයසෙත් තමයි අවුරුදු 60 ගානක් වෙනවා කියලා එකයි
නේද? දැන් මෙහෙමයි ඕවා ඔය නිකන් පොඩි විහිළු කතා වගේ පෙනුනට ගැඹුරු ධර්මයේ තියෙන්නේ ඔතන. අපි ප්‍රවටිලා මුලා විලා ඉන්න තැන. ඈ ලෝකෝත්තර දර්ශනය තියෙන්නේ ඔතනමයි නුවණින් බැලුවොත්. දැන් බුදුරජාණන් වහන්සේ කියනා ධර්මය දකින්න නම් ඇහැ පිරිසිඳ දකින්න. චක්කුම් වික්කවේ පරිඤ්ඤය. ඇහැ පිරිසිඳ දකින්න. දැන් අපි ඇහැ කියන එක නුවණින් දකිනවා. පිරිසිඳ දකිනවා කියන්නේ ඇත්ත ඇති හැටියට දකින්නවා. අපි හිතාගෙන මම ඇහැ දන්නවා කියලා හිතන් හිටියට හරියන්නේ නැහැ. මොකද අපි ඇහැ නෙමෙයි දැනගෙන තියෙන්නේ. ඇහැ කියලා හිතන් ඉන්න දේ නම් මම සටහනක් දැනගෙන ඉන්නේ. ඒක දැනගත්තට වඩා හොඳයි. දැනගත්තේ නැත්තම් මේ මුලාව නේද? මේ මොහොතේ පවතින වර්තමාන தත්ත්වේ නෙමෙයි යථාභූත தත්ත්වේ නෙමෙයි අපි දැනගෙන තියෙන්නේ. අපි හිතන් ඉන්නක. අපි කියනවා ඒක තමයි මේ හොයන්න හදන්නේ කන සතර මහා ධාතුවෙන් හැදිලායි කියලා කියනවා. නෑ ඕක ඇත්තද කියලා හොයන එක නෙමෙයි විදර්ශන. ඒක තමයි නුවණින් හොයනවා කියන්නේ. හිතට පෙනුන කන සතර මහා ධාතු. නෑ ඉතින් සතර මහා ධාතු ඉතින් හිතට පේන්න බෑනේ ඇහෙන් දකිනවා මිස. ඒ හිතට අරමුණු වෙන්නේ මේ ධම්ම කියන එක. ධම්මාරම්මන විතරයි හිතට. ඒ කියන්නේ මේ සතහන් හිතට පේන සතහන්. ඒවා කවදාවත් සතර මහා ධාතු නෙවෙයි. සතර මහා ධාතුවක් දකින්න තමයි අපේ ඉතුරු ආයතන ටික තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නේ. ඒකත් ඒ විදිහට තමයි ගන්න වෙන්නේ ගැඹුරින් කියනකොට.
ඒකයි මනසට නෙපේන්සද.
ඒ නුවණින් දකිනකොට. ඒක තමයි මම කියේ. එහෙම දැන් සතර මහා ධාතු නම් එළියේ තියෙන ඇහෙන් දකින්න පුළුවන් ඒවා, කනෙන් අහන්න පුළුවන් ඒවා නේද? ඒවට නේද රූප කියන්නේ? නාසයට අරමුණු වෙන ඒවා, දිවට අරමුණු වෙනවා, කයින් ස්පර්ශ කරන්න පුළුවන් ඒවට රූප කියනවා. මොකද ඒවා බාහිරයි. බාහිර අරමුණු නේද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන්නේ. බාහිර ආයතන කියලා නේද කියන්නේ? බාහිර කියන්නේ එළියේ තියෙන ඒවා නේද? එහෙම තමයි. ඉගෙනගෙන තියෙන්නේ හිතාගෙන ඉන්නේ විශ්වාස කරන්න. ඔව්. දැන් ධර්මය ගැඹුරින් දකිනවා කියන්නේ ඔක තව තව විමර්ශනය කර කර නුවණින් දකිනවා. දැන් ඔව් දැන් හිතේ හිත දකින හැම එකක්ම අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන්නේ ලෝකෙට ආйти සතර මහා ධාතු රූප. හිතට එන්නේ ධම්ම ආරම්භනේ. මනසට ආරෝහණයනේ ධම්ම. ඔය තත්ත්වයේ එළිය තියෙන එකක් වෙන්න බෑනේ. ඉතින් හිතට පේන. හීනයක් පේනකොට ඕක එළිය තියනවා කියන්නේ නෑ. නේද? හිතට පේනවා. හිතෙන් හිත හිතා ඉන්න පුළුවන් ඕන දෙයක්. නෑ? හිතෙන් පුළුවන් මං හරි තරුණයි මං හරි ලස්සනයි හිත හිතා ඉන්න නේද? ඒක එහෙම හිතුවා කියලා ඔක පවතින යථාභූත තත්ත්වෙයිද නෑ. මේ හිතට හිතන දේ බාහිර දේ වෙන්නේ නෑ. හැබැයි අපි මේ වෙනකන් විශ්වාස කරන්නේ මේ හිතට පේන දේ එළියේ තියෙනවමයි. මේක තමයි ලෝකේ. ලෝකේ හැදුවා කිව්වත් කර්මයක් කළා කිව්වත් සංකාරයක් කළා කිව්වත් තව ඕන දුකක් හැදුවා කිව්වත් තමනද රූපයක් හටගත්වා කිව්වත් ආයතනයක් හටගත්වා කිව්වත් අර කියපු ඔක්කොම ටික එකයි කියලා දවසක පෙයි මේක ගැඹුරින් දකිනකොට එකයි කියන්නේ සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති වෙනකොට ඔය කොයි පැත්තෙන් කිව්වත් ඔය එකම නිකියන්නේ කියන අවබෝධය. අවිද්‍යාවයි මුලාවයි නිසා හටගත්තු දේවල් තමයි ඔය ලෝකෙ කිව්වත් රූපෙ කිව්වත් දුක කිව්වත් තව ඕන දෙයක් කියන්නේ ලෝකෙට අයිති දේවල් නේ කියන්නේ. ඒ උසම මේ මොන වචනේ දුන්නා අවිද්‍යාවෙන්මයි මේ ඇත්ත ඇති හැටි දකින්නේ නැති හින්දාමයි යථාභූත ඥානය නැති හින්දාමයි. හරි. ඒක තමයි කියන්නේ සංඛාර සබ්බේ සංඛාර සියලු සංඛාර. ඒ ඔක්කොම මේ අවිද්‍යාවෙන් හදන සංඛාර. අවිද්‍යාපත්‍ය සංඛාරානේ. සබ්බේ සංඛාරා කිව්වත් අවිද්‍යාපත්‍ය සංඛාරා කිව්වත් එකයි. ඒ සකස් වෙන්න හේතු ටික යෙදුන හින්දා සකස් වුණා. හැබැයි ඔතන තේරුම් ගන්න ඕනේ මේ හේතු ටික යෙදුන්නේ නැත්නම් සකස් වෙන්නේ නැහැ. නොතනයි Nirodhe. ලෝකේ සකස් වෙන්නේ හේතු ටික තියෙන හින්දා. අපේ මුලාවයි අවිද්‍යාවයි තියෙනකන් විතරයි ඔය දැනට විශ්වාස කරන ලෝකෙදී. නිමිති ගන්න එක නෙමෙයි නිමිති අරන් ඒව ලෝකේ තියනවා කියලා හිතන එක. නිමිති ගන්න එක මනසේ එකේ ඒක ඒ ක්‍රියාවලිය. හේතු යෙදෙනකොට එහෙමයි. මනසට හිතන්න පුළුවන්. ඒක නෙමෙයි වැරද්ද. මනසට ආරමුණු වෙන ධර්ම ආරමුණ අලුත් පිටක් හැදෙනවා. ඒක වැරද්දක් නෑ. චක්කායතනෙට රූප ආරම්මන ආරමුණු වෙනවා චක්කු විඥානයක් හැදෙනවා. හරි. දැන් ඔය යථාභූත ස්වභාවයෙන් නොදන්නකමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඕකට වෙන තේරුමක් දීලා දැඩිව විශ්වාස කරනවා.
ඒකෙන් සර්
ඔව් ඔතන ඉතින් මුලාවන් ගොඩක් තියෙනවා ඒක 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 මං කියේ එක එක්කෙනා හොයා ගන්න ඕන මෙන්න මේ මුලාව තියෙනවා මේ මුලාව තියෙනවා මේ මුලාව තියෙනවා ඈ ඒකට ඒක නැති කරන්න එක එක්කෙනාට එක එක ක්‍රම තියෙනවා මේ මුලාව අඳුරගත්තොත් Tamanට මාර්ගය පැහැදිලි වෙනවා දැන් මුලාව අඳුරගන්න නැති එකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ මුලාව අඳුර ගැනීම තමයි සම්මා දිට්ඨිය කියන්නේ එන්න මෙහෙම මුලාවක් මෙතන තියෙනවා කියලා දකින්න. රැවටිීමක් මෙතන තියෙනවා කියලා දකින්න එක නේද හරි දැක්ම වෙන්නේ. මේ රැවටුණා කියලා දැනගත්තු කලියටම රැවටිීමෙන් මිදෙන්නේ නැහැ. ඉස්සෙල්ලා දැන් සැකයක් එන්න ඕනනේ අපි රැවටිලා ඉන්නේ කියලා නේද? අන්න ඊට පස්සේ තමයි ඒක ඇත්ත හොයන්න හිතෙන්නේ. රැවටිලා ඉන්නවා කියලා දැනගත්තු එක්කෙනා නම් එහෙනම් මේක ඇත්ත හොයාගන්නවා. මට බොරුවක් නේ කියලා තියෙනවා. මම හොඳයි මම හොයාගන්නම්කෝ. කියලා දැන් එක එක උපක්‍රම යෙදනවා නේද ඇත්ත දැනගන්න. අන්න ඒ වැඩේ තමයි කරන්න තියෙන්නේ. සම්මා දිට්ඨිය ඇති වුණාට පස්සේ රැවටිලා මම රවට්ටලා තියෙනවා මම හොයා ගන්නම්. අන්න එදාට මාර්ගයේ ඔන්න උපදින්න. රැවටුන බව දැනගෙන. අපි වෙලා තියෙන්නේ අපි දන්නේ අපි රැවටිලා. ඔව් මෙහෙමයි ධම්මාරම්මණේ ඇති වෙන්න එකට හේතු තියෙනවා ඒවා තමයි ඒ දැන් චිත්ත නියාම කියලා ඒ කියන්නේ නියාම ධර්මතාවයක් තියෙනවා ඔය ඔය ප්‍රමේ හොයන්න කලින් මේ කියන්නේ මාර්ගය හොයන්න කලින් දකින්න ඕන ටිකක් තියෙනවා දැන් අනිත්‍ය බලන එකද දුක බලන එකද අනාත්ම බලන එකද සතර මහා ධාතු කියලා බලන එකද තමයි මොන භාවනාවද යොදාගන්නේ කියන එක පොඩ්ඩක් පැත්තකින් තියන්න. මොකද මාර්ගය තියෙන්නේ සම්මාදිට්ඨිය ගත්ත කෙනා. සම්මාදිට්ඨිය නැතුව මාර්ගය උපදින්නේ නැහැ. ඔන්න ඕක තමයි අපි වරද්දගත්තු තැන. සම්මාදිට්ඨිය නැතුව යනවා මාර්ගේ වඩන මාර්ගේ වඩනවා තමයි ඉතින් ලැබෙන ඵලයක් නන්නේ. ඒක ලැබෙන්නේ නැතුව හිටියට මේ සංසාරය යන එක නවතින්නේ නැහැ. තරහ ගන්න නැතුව ඉඳි. නේද? ඒක මදි. ඒ දෙකම නැති කළොත් මෝහය නැති වෙන්නේ. මුලා ලෝභ දේශ මෝහ කියලා තුනක් තියෙනවා. ලෝභ දේශ අඩු කරාටම මෝහය නැති වෙන්නේ. අවෝ වචන ටික පැත්තකින් තියන්නකො මේ මේ මොහොතේ දකින්න පුළුවන් දේ දකින්. දැනුම අයින් කරලා අපි ප්‍රායෝගිකව දකින්න ඕන දේ හොයා ගන්න ඕනේ. හරි. කර්මපත ගැන කතා කරන්න පුළුවන් ඒක දාගන්න එපා. දැන් තේරුම් ගන්න අවිද්‍යාවෙන් කරන ඕන දෙයක් කර්මය සංස්කාරය. ඒක තේරුම් ගන්න. හරි. එතෙන්ට අඩු වෙනවා ඔය ඔක්කොම ටික. අවිද්‍යාව නැති කළොත් සංස්කාරය නැහැ. සංකාරය නැහැ. අන්න නිරෝධය. අවිද්‍යා පත්‍ය සංකාරා විද්‍යා නිරෝධා සංකාර නිරෝධය. ඒකට නව කර්ම කරන එක නවත්තන එකයි දැන් කරන්න තියෙන්නේ. නව කර්ම කියන්නේ නිමිති. නෝක තේරුම් ගන්න. දැන් අපි දරුවට නව කර්මයක් තමයි මෙන්න පුතේ කන කියලා නිමිත්තක් වශයෙන් හදාගන්න උදව් කරනවා.
සම්මාරම්මණය
කියන්නේ නව කර්ම. සම්මාරම්මණය ගන්න පුළුවන් වෙන්නේ අර ඉතුරු කරගත්තු නිමිත්තනේ දැන් මතක් කරගන්න. ඒකට ඒක ගැනීම විතරක් නෙමෙයි ඒක එළියේ තියෙන එක කියලා තමයි මේක ගන්න. ඔන්න ඔතන තමයි මේ ලොකුම මුලා. ඔව් දැන් ඕක දැන් එකම බොරුව ආය ආය අහනකොට ඒක ඇත්ත වෙනවා. ඒක තමයි අපේ හැටි. එකම බොරුව ආය ආය අහනකොට ඕක තමයි ඇත්ත කියලා පිළිගන්න පුරුදු වෙනවා. ඉතින් අපි බොරුකාරයෝ 6 දෙනෙක් කිට්ටු කරගෙන ඉන්නවා. මොනවද? ආයතන 6. ඇස කන නාසය දිව ශරීරය මනස. ඔය 6 දෙනාගෙන් අපි මොහතකවත් දකිනවනම් මෙයා අපිට කියන්නේ බොරුවක්. මෙයා අපිව රවට්ට. එතන ඔක තමයි දැන් පෙන්වන්න. ඒක පෙන්වන්න තමයි මේ ආයතනය ඉස්සෙල්ලා අඳුරගන්නේ. නිකම්ම මෙයා බොරු කිව්වට හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඇයි කියන නුවණ තියෙනවා. මේ නුවණ තමයි සම්මාදිට්ඨිය
කියන්නේ.
අවිද්‍යාව නිසාම තමයි මේ ඔක්කොම ඇති වෙන්නේ. ඒක තමයි මේ කියන්නේ. ඇත්ත ඇති හැටි දන්නේ නැතිකම. ඇත්ත ඇති හැටි දැනගන්න නම් ඉස්සෙල්ලා මෙහෙම දෙයක් තියෙනවා කියන අනුමාන ඥානයක් ගන්න ඕනේ. කියන්නේ දැන් අපි රැවටිලා ඇති කියලා ඔය අනුමාන ඥානයක් එන්නේ. ප්‍රත්‍යක්ෂ ඥානය නම් මිදෙනවනේ ඒකේ. නේද? මුලාවෙන් මිදෙනවනේ. මේ මුලාවෙන් මිදෙන දවස තමයි රහත් වෙන දවස. අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති වෙන දවස. දන්න එක සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ මාර්ගේ වැඩුණා නෙමෙයි මාර්ගේ පටන් ගන්න. ලෝකය මේකයි ලෝක සමුදය මේකයි කියලා ඔන්න දැන් දකින්න. නිරෝධය මේකයි කියලා අවබෝධයක් තියෙනවා. ප්‍රත්‍යක්ෂේ නැහැ. තාම රැවටෙනවා. ඇහෙන් දකිනකොට තාම රැවටෙනවා නම් මොකද්ද තියෙන්නේ? ඒ වුණාට දැන් නුවණින් පෙන්වන්න ඕනේ එහෙම රැවටුණාට මේ ඔක ඇහැ උපකරණයක් ඇහෙන් හදලා දුන්නා මේ ප්‍රසාද රූපයක් වර්ණ සටහන. ඒ සටහන හිතෙන් අරමුණු කළා. මොහොම නැයි යන්න පුළුවන් වෙනවා. මනසෙන් නිමිත්ත හදනකම්.
එතකොට අපිට දැන් මනසට අපි කියන බෙර ගහන පුළුවන් රූප නැහැනේ. එතකොට අපිට ඒක
බෙර ගහනවා කියනකොට සද්දෙන්නේ පටන් ගත්තා. සද්දේ ඇහෙන්න ඕනනේ. ඊට පස්සේ තමයි බෙරේ නැවෙන්නේ.
එතකොට අපිට දැන් මනසට අපි හිතන්නේ මේ මනසෙන් මවල දීපු එක මනසෙන් පෙන්න පුතක් කියලා හිතුවොත් එහෙම
ඔව් ඒක තමයි මූලික දේ. මනසෙන් මවපු එකක් නෙමේ දැක්කේ කියලා දකින්න පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දැනගන්න ස්වභාවය එකක්, පවතින ස්වභාවය අනේකක්. අන්න ඔය දෙක වෙන් කරන්න පුළුවන් වෙනවා. දැනගන්න අපිට ආයතන 6 විතරයි තියෙන්නේ. එහෙන් දැනගන්න ස්වභාවය එකක්, පවතින ස්වභාවය අනේකක්. පවතින ස්වභාවය දැනගන්න බැහැ. අන්න ඔක හිතට පෙන්නන්න. අපි දැනට ලෝකෙට තියෙන දැක්ම තමයි දැනගන්න ස්වභාවයයි පවතින ස්වභාවයයි එකම. ඒක තමයි ලෝකෙටයි දැන්. ලෝකෝත්තර දැක්ම පටන් ගන්නේ දැනගන්න ස්වභාවය එකක්, පවතින ස්වභාවය වෙන එකක්. මොකද්ද කියන එක නෙමෙයි. පවතිනවද නැද්ද කියන එක නෙමෙයි මේ කියන්නේ. අපි දන්නේ නැහැ. මොකද ඇහෙන් පෙන්වන්න බෑ පවතින ස්වභාවය. පෙන්නුම් කරන ස්වභාවය නැත්නම් ඇහැ නිසා මනස දැනගන්න ස්වභාවය එකක්. පවතින යථාභූත ස්වභාවය තව එකක්. නෝක වෙන් කරන්න. කන නිසා අපි දැනගන්න ගතිය එකක්. පවතින ස්වභාවය වෙන එක අපි දන්නේ. පවතින ස්වභාවය දන්නේ නැහැ කියලා හිතන්න. ඒක මොකද්ද කියලා හොයන්න යන්න එපා. දැනගත්තු ස්වභාවය නෙවෙයි පවතින. අන්න එහෙමයි. ඒ කියන්නේ මුකුත් නැහැ කියන එකක් නෙවෙයි. අපි දන්නේ. මොකද මේ ආයතනෙන් පවතින ස්වභාවය දැනගන්න බෑ. අන්න ඕක විතරක් හිතට වෙන්න. මේ ආයතනෙන් පවතින ස්වභාවය දැනගන්න බෑ. ආයතනෙන් සකස් කරලා දෙන ස්වභාවය තමයි දැනගන්න. ඇහැ නිසා සකස් කරලා දෙන ස්වභාවය තමයි ඇහෙන් දැනගන්න. කන නිසා සකස් කරලා දෙන ස්වභාවය තමයි කනෙන් දැනගන්න පුළුවන්. ඒ කියන්නේ මනසට දැනගන්න පුළුවන්. හරි? පවතින ස්වභාවයම දැනගන්න විදිහක් නැහැ මේ ආයතන වල. නොවින වන ඇති කරගන්න. ඔව්. අන්න හරි. පාට කණ්ණාඩියක් දාලා බැලුවොත් ඉතින් ඕන නිල් පාට දාලා බැලුවොත් ලෝකෙම නිල් පාට. එතකොට ඇහැ සකස් කරලා දෙන ස්වභාවය දකිනවා මිස පවතින ස්වභාවය නෙවෙයි. හරි? එතකොට මේ පුරාණ කර්මය නිසා සකස් කරලා දීපු ඇහැක් මේ තියෙන. අන්න උතන්ටයි ඒක උදව් වෙන්නේ. දැන් නිල් කණ්ණාඩියක්ද කහ කණ්ණාඩියක්ද සකස් කළේ කියන එක පුරාණ කර්මය නිසා සිද්ධ වෙන්නේ. මේ මට්ටමේ ඇහැක් ලැබෙන එක මනුස්ස මට්ටමේ ඇහැක් ලැබෙන්නේ පුරාණ කර්ම නේද?
ඇකීම කරන්න පුළුවන් ඇහැක් ලබා දෙන එක. ඔව්.
දැන් කූඹියගේ මට්ටමේ ඇහැක් ලැබුණා නම් ඒ කර්ම නිසා දැන් අපිට මනුස්සයා විදිහට දකින්න දෙ දකින්න බෑ. හරකෙක්ගේ මට්ටමේ ඇහැක් ලැබෙන කර්මයක් නම් තියෙන්නේ දැන් හරකට වර්ණ පේන්නේ නැහැ කියනවා නේද? ඈ පාට වෙන් කරගන්න බෑ ඔක්කොම අපිට කරා. හරි? එතකොට ඌට පේන ලෝකෙයි අපිට පේන ලෝකෙයි වෙනස්. දැන් වෙන සතෙක් ගත්තොත්
සත රෑට පේන.
ඔව් දැන් සමහර සත්තුන්ට රෑට පේන. අපිට පේන්නේ නෑ. හ්ම්? ඒ මට්ටමේ ඇහැ. ඒක පුරාණ කර්මය නිසා ලැබුණ එකක්. හරි. එතකොට මේ ආයතන ටික පුරාණ කර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආයතන 6. ආයතන 6 පුරාණ කර්ම. හැබැයි අපි හිතන් ඉන්න ආයතන ටික පුරාණ කර්මද නව කර්මද? දැන් අර පෙන්නේ කණයි ඇහැයි තමන් දන්නේ නැහැ නව කර්ම. ඇහැ කියලා හිතාගෙන ඉන්නේ නව කර්ම. හිතේ හදාගත්තු නිමිත්ත සටන්. ඒක සංකාරය. විද්‍යාවෙන් හදපු සංකාරය. ඈ තේරෙනවද දැන්? චක්කු විඥාණය ඇති කරගන්නේ අපේ හිතේ තියෙන හැඳ නැත්නම් පුරාණ කර්මෙන් ඇති උනේ හැඳ? පුරාණ කර්මෙන් ඇති. ඒක නෙමෙයි අපි ඇහැ කියලා දන්න. අපි ඇහැ කියලා දන්න එක ඒක මේ නිමිත්. මේක නව කර්මය. ඒ නිසා අලුත් කර්ම විපාක එනවා. පුරාණ කර්ම නා විපාක දුන්නා ඒක ඉවරයිනේ. පුරාණ කර්ම වල වැරද්දක් නැහැ. අපේ ප්‍රශ්නේ තියෙන්නේ නව කර්ම හදන එක. අලුතෙන් සංකාර කරන එක. අවිද්‍යාපච්චය සංකාර කරන එක. රහතන් වහන්සේ අලුතෙන් කර්ම සකස් කරන්නේ නැහැ. අවිද්‍යාපච්චය සංකාර නැහැ. මොකද අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වෙයි. ඔව්. කීනම් පුරාණං නවඤ්ඤති සම්බව. පුරාණ කර්ම ඒවා හැමම ඉවර වෙනවා. කීනම් පුරාණං ඡය වෙනවා. නවඤ්ඤති සම්බව. අලුතෙන් ඇති කරන්නේ
නැහැ. අමුළුම රහතන්ට උනේ ඒකයි.
ඔය රහත්තුන් හැමෝම රහතන් වහන්සේලාට ඕක තමයි. උනේ නෙමෙයි ඒගොල්ලෝ කරගත්තා. ඒ කියන්නේ ප්‍රඥාව දිනු කරගත්තා. ඇත්ත ඇදිහෙට දකින්න. එතකොට අලුතෙන් අවිද්‍යාවෙන් කර්ම කරන්නේ නැහැ. අවිද්‍යාව පත්‍ය සංකාර නැති තත්ත්වයටපත්
වෙනවා.
සෝවාන් වුණා කියන්නේ සම්මා දිට්ඨිය ඇති වුණා හරියට. මා ලෝකෝත්තර මාර්ගයට වැටුණා. සෝතේට ආපන්න නිවන කරා යන මාර්ගෙට පැමිණීම. ඒක නුඟණින් බලන්න අඩුවක් තියෙනවා. මොකද අපි රැවටිලා දැන් මෙහෙම හිතන්නකෝ. ඔන්න සමහර කාලේ තියෙන දැන් හීනෙකට ආස කරන හීනයක් එක. ඕකට නුවණක් එනකොට ඕක ටිකක් අතහැරෙනවා නේද? ඒක හීනයක් විතරයි. අන්න ඒ වගේ දෙයක් වෙනවා. ඒ කියන්නේ නුවණින් දකිනකොට අර පරණ දැඩි මුලාවෙන් තිබුණ ඒවා අයින්
වෙනවා.
අඩුවක් තියෙනවා පැහැදිලිවම රාග ද්වේෂ මොහ අඩු වෙනවා. ඒ මෙහෙමයි ඒක සම්පූර්ණයෙන් නැති වෙන්නේ. ලෝභ දේශ නැත්නම් කාමරාග පටිග නැති වෙන්නේ සෝවන් වලට. සෝවන් වෙනකොට නැති වෙන්නේ අර වැරදි දෘෂ්ටි. සක්කාය දිට්ඨිය කියන එක වැරදි දෘෂ්ටි.
නෑ නෑ ගාරිය නැති කියලා අනිවාර්යයි.
ඔව් දැලීම් ගැටේ තියෙනවා. සක්කාය දිට්ඨිය නැති වුණාට අඬන්න වෙනවා. තරහ ගන්නත් වෙනවා. ලෝභ දේශ
තියෙනවා. තද තරහ නෙවෙයි.
ඒ කර අනිත්‍ය තරම් බලවත් කර්ම මට්ටමට යන්නේ.
යට නිමිත්තක් නෑ.
දැන් ඒකේ ඒකේ තියෙන අපි දන්න මට්ටමින් කියන්න තියෙන්නේ අර ආනන්තරීය කර්ම කරන මට්ටමට ඒව බලවත් වෙන්නේ නෑ.
නෑ.
හැබැයි නැවත උපතක් ලබා දෙන මට්ටමට කර්ම කරන. අවිද්‍යා පත්‍ය සංකාර තියෙනවා සෝවාන්. අවිද්‍යාව සම්පූර්ණයෙන් දුර වෙලා නෑ. හරි. කර්ම කරන එක නැවැත්තුවා නෙමෙයි සෝවන් වුණා කියන්නේ. කර්ම වෙන්නේ මෙහෙමයි කියලා දකින නුවණක් පහළ වෙනවා.
සෝවන්
මාර්ගයට වැඩ නිවන් මාර්ගයට වැඩ. සම්මා දිට්ඨියෙන් තමයි සෝවන් වෙන්න පුළුවන් වෙන්නේ. සම්මා දිට්ඨිය ඇති වෙන්නේ ධර්මය අහලා. හරි. ඒක දකින්නේ අවබෝධ කරගන්නකොට සෝවන් වෙනවා.
සෝවන්
මාර්ගය
ගන්න. අහලා දැනගන්නවනේ ඥානතෝ පස්සත. ඔව් ඒක හරියට Taman තුලින්ම ප්‍රත්‍යක්ෂව දකිනකොට
සෝවන් මාර්ගයට
සෝවන් වෙනවා. ඒ කියන්නේ එතකොට මේ මාර්ගයට වැටුණා. මේ මාර්ගයෙන් පිටපණින්නේ නැහැ. අරේ මාර්ගය මේකයි කියලා ප්‍රත්‍යක්ෂව දැනගත්තා. සෝවන් වුණා.
අපාය අරෙමි යන්නේ.
සෝවාන් වෙනවා කියන්නේ දැන් මේ සක්කාය දිට්ඨිය පිළිබඳව
දැනුම ලබා ගන්න.
ප්‍රත්‍යක්ෂ ඥානයක්. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය පහ වෙන්න අවශ්‍ය නුවණ යෙදෙන. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? මම මගේ කියලා හිතෙන ගතියනේ. හරි. දැන් මම මගේ හින්දා එන සැක ටිකක් තියෙනවනේ අපිට. මම අතීතේ හිටියද කවුරු වෙලා හිටියද කොහොම හිටියද මම අනාගතේ ඉඳීද කවුරු වෙලා ඉඳීද කොහොම ඉඳීද මොනවා වෙයිද ඒක වර්තමානයේ ඉන්න මම ගැනත් ඔය වගේ අදහස් එනවා ඒවා එන්නේ සක්කාය දිට්ඨිය හින්දා හරි දැන් සක්කාය දිට්ඨිය නැති කෙනාට දැන් අරව පුරුද්දට ආවට නුවණින් බලනකොට පේනවා නෑ ඕක මෙහෙම මෙහෙම මේ මුලාව හින්දා මෙහෙම යෙදුන හින්දා සිද්ධ වෙන දෙයක්. එතකොට මේ ප්‍රශ්න ටික එහෙමම අයි. හරි. පුරුද්දට ඇලීම් ගැටීම් වෙනවා. හරිද? පුරුද්දට ඇලීම් ගැටීම් ඇති වෙනවා. ඒ වුණාට නුවණින් බලනකොට දන්නවා මෙතන මුලාවක් තියෙනවා. මේක සක්කාය දිට්ඨියෙන් හිතන්නේ නැහැ. හරි මම මගේ කියන ස්වභාවය එතකොට අර දැන් චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන ප්‍රශ්න ටික නැති වෙනවා දැන් ප්‍රශ්න ටිකක් මම අහනවානේ ඔය සාමාන්‍යයෙන් අහන්නේ දැන් දුක කියන්නේ මොනවද කියනවනේ ජාති ජරා ව්‍යාධි මරණ නේද දැන් දුක නැති කරන්නේ රහතන් වහන්සේනේ නේද? රහත් වුණාම දුක තියෙන්න පුළුවන්ද? බැ. රහත් වුණාම දුක තියෙන්න පුළුවන්ද? නෑ, උත්තර දෙන්නේ
නෑ.
දුක. රහත් වුණා කියන්නේ දුක ඉතුරු නැතුව නිරුද්ධ කරනවා. දැන් ඔක අහනකොට අනිත් පැත්තට ප්‍රශ්න එනවා. ආසන්න වහන්සේ වයසට ගියේ නැද්ද? ලෙඩ වුණේ නැද්ද? මැරුණේ නැද්ද?
ලෝකෝ
මෙන්න ඒක ලෝක ස්වභාවය. ඉතල දුක කිව්වා ජාති ජරා ව්‍යාධි මරණ. ඊළඟට දුක ඉතුරු නැතුව නිරුද්ධ කිරීම රහත් වීම කිව්වා. රහත් වුණාම අර ටික නැහැ.
මේ ටික තියෙනවා.
මේ ටික තියෙනවා. මේක දැන් පැටලෙනවා. දැන් නියාමයේ නෙමෙයි ඔතන කිසිම ගැටලුවක් නැහැ. ඔය අවබෝධයේ ප්‍රශ්නයක් තියෙනවා. සක්කාය දිට්ඨියෙන් හිතනකොට ඕක ලොකු අවුල් ජාලයක්. සක්කාය දිට්ඨිය නැති වෙන කෙනාට ওই ප්‍රශ්නේ නැහැ. එතන හොඳට පැහැදිලිව පේනවා මොකද්ද ඔතන ওই කටලෝගින තියෙන්නේ. රහතන් වහන්සේට නැහැ. එතන අපිට තියෙන ප්‍රශ්නේ රහතන් වහන්සේ වයසට ගියේ නැද්ද, ලෙඩ වුණේ නැද්ද? බුදුහාමුදුරුව වයසට ගියේ නැද්ද, ලෙඩ වුණේ නැද්ද? අහලා තියෙනවා. වයසට ගියා, ලෙඩ වුණා කියලා නේද? එහෙනම් දුක නැතිලාද කියලා අනිත් පැත්තට ඔන්න අහනවා. දැන් නිවන කියලා අහලා තියෙන්නේ අචර අමර කියලානි. ජරාවක් නැති, මරණයක් නැති, ව්‍යාධියක් නැති, ජාතියක් නැති, එහමනේ නිවන. එහෙම තමයි. ඒකේ වැරද්දක් නැහැ. ඒක බුද්ධ වචනේ. දැන් අපේ අවබෝධි ප්‍රශ්නේ තමයි ওই තියෙන්නේ. ධර්මයේ වැරද්ද නැහැ. පටිච්ච සමුප්පාදයේ කිසිම වැරද්දක් නැහැ. දුක්ඛ සත්‍යයේ දුක්ඛාරිය සත්‍යයේ කිසිම වරදක් නැහැ. රහත් වුණා කියන්නේ දුක සම්පූර්ණයෙන් නිරුද්ධ කළා කියන එකේ කිසිම වරදක් නැහැ. වරද තියෙන්නේ අපිට රහතන් වහන්සේගේ මට්ටමින් හිතන්න බැරිකම. මොකද මේ ප්‍රඥාවෙන් නිමෙහි අපි හිතන්නේ සක්කාය දිට්ඨිය ඇතුව හිතනකොට මොකද ටිකක් තේරුම් ගන්න අමාරුයි. ඔව්. දැන් රහතන් වහන්සේ කියන්නේ ශරීරය සම්පූර්ණයෙන්ම අතහැරපු ස්වභාවයක් රහත් වුණා කියන්නේ. ශරීරය නෙමෙයි ලෝකෙම අතහැරිය ස්වභාවයක් නේ. අය අවිද්‍යාව පොඩ්ඩක්වත් නැහැ නේද? එතකොට අපි දැනට හිතන්නේ බුදුහාමුදුරන්ගේ ශරීරයේ වයසට ගියා. රහතන් වහන්සේගේ ශරීරයේ වයසට ගියා, ලෙඩ වුණා. ඒක හරි. හැබැයි අපි කියනවා නම් බුදුහාමුදුරුවෝ ලෙඩ වුණා, රහතන් වහන්සේ ලෙඩ වුණා කියනකොට ඒ දෙක දෙකක්. මොකද අපි දැන් දෘෂ්ටියේ ඉන්නවා එයාගේ ශරීරය, එයාට අයිති ශරීරය. රහතන් වහන්සේ කියන්නේ තමන්ගේ ශරීරයක් කියන කතාවක් නෑ. මම මගේ කියන එක සම්පූර්ණයෙන්
දැන් සර් කියනකොට අපිට පැහැදිලිවම පෙන්නනවානේ. දැන් මේ මගේ කියලා කනවත් නැහැවත් මුකුත් නැත්තම්
අන්න
එතකොට එතන
ඔන්න ඕක තමයි. දැන් අර මේ සම්මා දිට්ඨිය කියන එක එනකොට, හරි දැක්ම කියන එක එනකොට ඔය ප්‍රශ්න
ඔක්කොම අවසන්.
ඒවට උත්තර එනවා. ඒවා යෙදෙන්නේ නැහැ. ඒක තවදුරටත් ප්‍රශ්නයක් නෙවෙයි. ඔය හරි දැක්ම නැති තාක්කල් ඔය ප්‍රශ්න ටික යෙදෙනවා. මේකේ වරදකුත් නැහැ. හැබැයි හැම තිස්සෙම හිතන්න ඕන මේකේ ධර්මයේ වැරද්දක් නෙමෙයි, අපේ අවබෝධයේ වැරද්දක්. ඒකට අදාළව ධර්මයේ වෙනස් කරන්න යන්න හොඳ නැහැ. ඕක තමයි අද දකින්න හම්බ වෙලා තියෙන්නේ. අරක විස්තර කරන්න බැරි හින්දා ධර්මයේ වෙනස් කරනවා. නෑ නෑ, රහත් වුණාට තව පොට්ටක් ඉතුරු වෙලා තියෙනවා. කොහොම නේද අහන්න ලැබෙන්නේ? පිරිනිවන් පානකන් තව ඉතුරු වෙලා. එහෙම ඒක ධර්මය නෙවෙයි. නෝක කොහොම හොඳට තේරුම් ගන්න. ඒක මේ විස්තර කරන කෙනාගේ අවබෝධය වැරද්දක් නිසා. රහත් වුණා කියන්නේ දුක ඉතුරු නැතුව නිරුද්ධ කළා. මේකේ ආයේ කතා දෙන්නේ නැහැ. කවුරු හරි කියනා නම් තව ටිකක් ඉතුරු වෙලා කියලා ඒක කියන කෙනාගේ අවබෝධයේ මට්ටමක් මිසක් ඇත්ත ඇති හැටි නෙවෙයි. ඕයි ධර්මයෙන් දකින්න. නේද? රූපයක් පිහිටන්නේ නැහැ රහතන් වහන්සේට. නගාදති පඨවි ආපෝ තේජෝ වායෝ නගාදති. පිහිටන්නේ
නැහැ. ඒක ලෙඩ දුකක් ඇති කියන දේ රහතන් වහන්සේ නම
කිව්වනේ. ඒ කියන්න ඕන ශරීරය. ඈ?
ශරීරය.
ලෙඩ දුකක් හැදුන්නේ නැති අපි රහතන් වහන්සේගේ කියන ශරීරයක් තිබුණා. බක්කුල.
බක්කුල.
ඒ අපේ මට්ටමින් කතා කරන්නේ. බක්කුල රහතන් වහන්සේට එයාගේ කියලා ශරීරයක් නැහැ. මොකද එහෙම තිබුණා නම් රහත් කියන්නේ නැහැ. නේද? මගේ ශරීරය කියනවා නම් අවබෝධය නෙමෙයි මම මගේ කියන එක සම්පූර්ණයෙන් දුරු කරාට පස්සේ නේද මගේ ශරීරය ලෙඩ වුණා කියන එක යෙදෙන්නේ නැහැ මොකද මගේ ශරීරය කියන එකක් නැහැ තේරෙනවද මේ කියන්නේ
සක්කාය දිට්ඨිය නැහැ
සක්කාය දිට්ඨිය නැහැ
ආර ගැනීම
එකින මුල තමයි සක්කාය දිට්ඨිය ඇති කරගෙන තමයි අතන කියන්නේ
සංවේග ඇති වෙන්න පුළුවන් දුක කියන එක නැහැ
සක්කාය දිට්ඨිය
ඇති ඒක තමයි කියන්නේ මේ සම්මා දිට්ඨිය කියන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං ඒකට තමයි මාර්ගයේ ඥානේ එතනින් තමයි සම්මා දිට්ඨිය දැනීම නැති වෙන්නේ නැහැ ඒක අපි හිතන මට්ටමේ නෙවෙයි දැනීම දැන් ඔන්න උදාහරණයක් ගත්තා දැන් වයසට යන එක ශරීරයක් තියෙනවා ඕක වෙනස් වෙනවා ඔකට වයසට යනවා කියන්නේ නැහැ මේක යෙදෙන්නේ නැහැ වයසට යන්නේ කවුද ශරීරේද මමද
මම
කියන එක නැත්තම් වයසට යෑම කියන එක නැහැ ශරීරය වෙනස් වෙනවා ශරීරයේ වයසට යන්නේ නැහැ ශරීරය වෙනස්
වෙනවා
ශරීරය වෙනස් වුණා කණ්ඩන්නේ කවුද ශරීරයක් මැරුණහම අඬන්නේ මම කියලා අල්ලගත්තු කෙනා මිස අතෑරපු කෙනා නෙවෙයි නේද දැන් තමන්ගේ කියලා අල්ලගත්තු කෙනා මිස අතෑරපු කෙනාට අඬන්න දෙයක් නෑ ඕකේ ඔක ටිකක් ඉතින් නුවණින් හිතන්නකො එතකොට ඔබට උත්තරෙයි ඈ ඒව ගැන හිතන එකට වඩා අර ඔව් තමන්ගේ ඇහැ කියන එක මොකද්ද කන කියන්නේ මොකද්ද ආයතන ටික පිරිසිඳ දකින්න මොකද ඒක උදව් වෙනවා සම්මා දිට්ඨිය ඇති කරගන්න තොද අපි ලෝකෙට අයිති මට්ටමින් හිතන හැම එකක්ම කම්මස්ස කතා කර්ම කර්මඵල මේක ඒකට කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඉන්න ඔබට ඕවා පිහිටන්නේ නැති ගතිය මේක නිරෝධය මේක මේකයි සමුදය මේකයි නිරෝධය මේකයි කියන මට්ටමින් එනකොට චතුසත්‍ය සම්මාදිට්ඨිය චතුරාර්ය සත්‍යය යෙදුන සම්මාදිට්ඨිය ඒකට ලෝකෙ අයිති වෙන්නේ නැහැ ලෝකෙ මිදෙන දැන් කම්මස්ස කතාවේක ලෝකේ යනකොට විපාක දෙන හැටි පිනක් කළොත් හොඳ විපාක පවක් කළොත් නරක විපාක ඕවා ලෝකෙට අයිති ගමන. මේ ඒව ගැන කතා කරන්නේ චතුසත්‍ය සම්මාදිට්ඨිය එන කෙනා. යට ආ මේක පිනක්ද මේක පවක්ද කියන එක වැඩක් නැහැ. පිනක් වුණත් එකයි පවක් වුණත් එකයි සසරය. අවිජ්ජා පත්‍ය සංඛාර. ඒකේ අඩු වැඩිය හොයලා අපිට වැඩක් නැහැ. ඒ දුක අවිද්‍යාවචාරම් කර්ම දුක ලෝකෙට අයිති ලෝකෙ යන ලෝකෙ මිදීම ගැන තමයි යා කතා කරන්නේ හරි පින් හෝ පව් හෝ කරන එක නෙමෙයි කතා කරන්නේ මේව හටගන්නේ ඇයි මේවයි නිරෝධේ මොකක්ද සංඛාර හටගන්නේ ඇයි සංඛාර නිරෝධේ මොකක්ද ඕකයි කතා කරන්නේ තින් කරන්නේ කොහොමද පව් වලින් වලකින්නේ කොහොමද කියන එක නෙවෙයි. එතනින් එහාට ගිය දැක්. ලෝකෙන් මිදෙන්නේ කොහොමද කියන දැක්ම. හරි. ඕක නුවණින් හිතන්නකො මෙනෙහි කරන්න විමසන්න ඕක තමයි විදර්ශනය කියන්නේ. කෙටියෙන් කියන්නේ. හරි. දැන් ඔතන අර කියන වචන ටික ඔක්කොම තියෙනවා නුවණින් බැලුවොත්. රූපය කියන්නේ මොකද්ද නාමය කියන්නේ මොකද්ද කියන එක ඔය වෙන විදිහකට
කියන්නේ
නාම රූප කියලා කියනකොට ඔය කතාවේ ඉන්නේ අතනයි ප්‍රශ්නේ ඒ හිතට තේින දෙයි බාහිර රූපෙයි වෙන් කරගන්න එක තමයි නාම රූප
පරිච්ඡේදය
අපි දැනගන්න ස්වභාවයයි බාහිර පවතින ස්වභාවයයි වෙන් කරන්නේ මේ දෙක ඕක වෙන් කළාට පස්සේ බාහිරෙන් හොයන්න යන්නේ නැහැ. ඒක අපිට අදාළ නැහැ. මේ ආයතන හැට අරමුණු වෙන්නේ නැහැ බාහිරින්. ඇහැ සකස් කරලා දෙන මට්ටම තමයි අපේ විඥානෙට අරමුණු වෙන්නේ. කන සකස් කරලා දෙන මට්ටම තමයි විඥානෙට අරමුණු වෙන්නේ. ආයතන හයම ඔහොම. එහෙම තත්ත්වයක ඉඳන් බාහිරේ හොයන්න යනවා කියන එක මෝඩකම. නෝක දකින්න ඕනේ. මේ සම්මා දිට්ඨිය ඇති වෙන්න ඕනේ. ඒකෝට තමයි බාහිරෙන් ලෝකේ හොයන එක නවත්තලා තමන් තුලින් ලෝකේ හොයන්න පටන් ගන්න. ලෝකේ හදලා තියෙන්නේ මේ බඹයක් පමණ මේ ශරීරය තුලයි කියන අවබෝධය. ඒ පුරුද්දට ඒක තමයි. ඒ එළියේ තියෙන ඒවා හෙව්වට නිවන් දකින්න බෑ කියන එක තමයි සම්මාදිට්ඨියෙන් පෙන්නන්නේ. ඕක තමන් තුලින් හොයන්න පටන් ගන්න දවස තමයි ආර්ය මාර්ගය නැත්නම් විදර්ශනය. ඒ අවබෝධය ගන්න එක තමයි සම්මාදිට්ඨිය. ධර්මයක් අහන්නවා. අපි මෙච්චර කල් සැප දුක් සේරම හොයන්න යන්නේ බාහිරින්. ඒක වැඩක් නැහැ කියන එක පේනවා සම්මාදිට්ඨිය ඇති වෙනකොට. මේ චතුසත්‍ය සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන එක පැහැදිලිද? ඒකයි මේ ධර්මයක් අහන්න බුදු කෙනෙක්ම අවශ්‍යයි මේව ලෝකෙට පහදලා දෙන්න. මේ බුදු දහමක් අහන්න ලැබුණ වෙලාවක අපි ඒකෙන් ප්‍රයෝජනේ ගන්න බලනවා මිසක් අර වෙන වෙන දේවල් මේක පින්ද මේක පවුද කියලා ඕවා පොරොන් යන්දල වැඩන්නේ. ලෝකෝත්තර මාර්ගය මොකද්ද? සම්මා දිට්ඨිය මොකද්ද? ආර්ය මාර්ගයට වැටෙන්නේ කොහොමද? මොන ඕක තේරුම් ගන්න, ඕක තේරුම් ගත්තොත් බුදු දහමෙන් ප්‍රතිඵලයක් ගන්නවා. ඕක තේරුම් නොගත්තොත් බෞද්ධයෙක් වුණාට ප්‍රයෝජනයක් ගන්නවා වෙන්නේ නැහැ. ඒක තේරුම් ගත්තොත් ආර්ය මාර්ගයට වැටුණා වෙනවා. නැමත සතර අපාගත වෙන්නේ නැති තත්වයකට පත් වුණා වෙනවා. එතකොට තමයි අචල ශ්‍රද්ධාව කියන එක ඉන්නේ. සද්ධානුසාරී ධම්මානුසාරී කියන වචන යොදා ගන්න පුළුවන් වෙන්නේ එතකොට. නැතුව ඔය වචන පාඩම් කළාට නම් නෙවෙයි. ඒ මට්ටමට આવුත් ආර්ය අපාගත වෙන්නේ නැහැ. සතර අපාගත වෙන්නේ නැහැ. තේ හැකියාව තියෙනවා මේ හැමෝටම තියෙනවා. ඒකේ ප්‍රයෝජනේ ගන්න ධර්මය අහලා සම්මා දිට්ඨිය ඇති කරගන්නම මේ අපි රැස් කරගත්තු පින් හේතු වාසනා වේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු. මේ කාලය තුල විශාල පින් සම්භාරයක් රැස් කරගත්ත ප්‍රතිපත්ති පූජාව ආමිස පූජාවට වඩා බොහොම උසස් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අපි මේ ප්‍රතිපත්ති පූජාවෙන් මහා කුසල් සම්භාරයක් රැස් කරගත්තා. මහා නිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. මේ පින් අපිට පුළුවන් පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිවයි සිදු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියලා දෙවියන්ට අනුමෝදන් කරමු. ඒකම ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පෞල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් දුකක් කරදරයක් බාධකයක් සතුරු උපද්දවයක් කර්ම විපාකයන් නරකක් වෙන්න තියෙනවා. ඒ සෑමකින් අපව ආරක්ෂා කරන සේක්වා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මත්තරන්ති. මළගිය කෙනෙක් නරක දැනක ඉපදිලා පින් බලාපොරොත්තු වෙනවා නම් මේ පින් තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙලා අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රස කරගත්තු පින්වල බලයෙන් අපිට ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. පින් රස කරගත්තු වෙලාවක කරන ප්‍රාර්ථනා හරියනවා. හිමිනා පුණ්‍ය කම්මේන මේ රස කරගත්තු පින්වල බලයෙන් යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කම්යාව නිබ්බානපත්තිය බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මා මේ බාල සමාගම. බාලය කියන්නේ මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින අය. බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. ඒ වගේම මේ ධර්ම මාර්ගයේ පැහැදිලි කරලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම සතන් සමාගම හොවුතු. මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගම සතන් සමාගම හොවුතු යාව නිවාණපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගම සතන් සමාගම හොවුතු යාව නිවාණපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගම සතන් සමාගම හොවුතු යාව නිවාණපත්තිය. අපි දැන් ඇත්ත ඇති හැටේට දන්නේ නැති යථාභූත ඥානෙ නැති කම අවිද්‍යාව නිසා සංඛාර ගොඩක් කරනවා. ඒ සියලු සංඛාර සබ්බේ සංඛාරා අනිත්‍ය බව දුක්ඛ බව ඇත්ත ඇති හැටේට තේරුම් ගන්න. අපිට දැන් සංඛාරා කියනකොට මතක් වෙන්න ඕන මේ ලෝකේ මේ සබ්බේ සංඛාරා මේ රූපටික සේරම අනිත්‍ය අපව දුකටපත් කරන වාහිමයි කියලා පිළිගත්තොත් අපව දුකටපත් කරන ලෝකෙට අහුවෙන. එතකොට මේ බව ඇත්ත ඇති හැටි තේරුම් ගන්න. එතකොට මේ දුක අතාරින අනිදෙන. අතනික් දෙද්දී දුක්ඛේ. ඒක තමයි විසුද්ධියට මාර්ගය කියන්නේ. ඒ වගේම දැන් සබ්බේ ධම්මා
කියලා ධර්ම.
පිටට අරමුණු වෙන නිමිති ටික තියෙනවා. ඕක වරද්දගත්තු හින්දා තමයි මෙතන ආත්ම දෘෂ්ටිය ඇති කරගන්නේ. මමයි ලෝකෙයි වෙන් කරගන්න. අභ්‍යන්තර බාහිර කඩ. ඒක සබ්බේ ධම්මා අනත්තාති. කිසිම ආත්ම ස්වභාවයක් නැහැ කියන එක ඇත්ත ඇහිහිට තේරුම් යන යදා පඤ්ඤාය පස්සති. ඒකට අර මුලාව හින්දා ඇති කරගත්තු දුක අතාරිනවා. තනින් බින්දති දුක්ඛේ ඒ සමංගු විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අතනින් බින්දති දුක්ඛේ ඒ සමංගු විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ ඒ සමංගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ ඒ සමංගෝ විසුද්ධිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්තු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්තු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්තු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු
සර් මම මෙහෙම අදහස පිළිගත් කරන්නම්. අපිට මේක මේ භාවනා මැද තව පැයක් දික් කරගන්න බැරිද? මේ දවල්ට දානුත් එක්කල්ලා ගත්තා.